පෙබරවාරි මාස 15 වෙනිදා සවනක සිටිස ජාත්‍යන්තර දහම් සේවාව මගින් මෙහෙවනු ලබන තවත් විවිධ යුරෝපා කල්යාණ මිත්‍රිමුත් ඒ වගේම ලෝකේ වෙනත් රටවල වෙන කල්යාණ මිත්‍රිමුත් සහ සම්බන්ධ කරගෙන පවත්වන සියදුණු තවත් ධර්ම සාකච්ඡාවක් ආරම්භ වෙන්නේ. ඉතින් අපිට අද ලංකාවේ සිට මේ ධර්ම කරුණු ගෙනීම සඳහා සහභාගී වෙනවා ආචාර්ය රවි කොග්ගවගේ මහත්මයා. අද අපිට දැනගන්නට ලැබුණු පරිදි ඒ වගේම සාකච්ඡා කරගත් පරිදි චූල වේදල්ල සූත්‍රය අර්ථයෙන් යම් යම් ධර්ම කොටස් මතු කර ගැනීමටයි අපි උත්සාහය දෙන්නේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාව සාර්ථක කර ගැනීමට අපි හැම දෙනාගේම දායකත්වය බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න වලින් හෝ අදහස් වලින් අපිට ඒ දායකත්වය ලබා දෙන්න කියලා මම සම්මුතියෙන් හිතනවා. එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා රවි කොග්ගල්ගේ මහත්මයාට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. කොග්ගල්ගේ මහත්මයා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. මම අද මේ චූල වේදල්ල සූත්‍රයෙන් සාකච්ඡා කරන්න හිතුවේ අපි දැනට කතා කරගෙන ආවා මේ පටිච්චසමුප්පාදේ නාම රූප සලායතන පස්ස වගේ දේවල්. ඒක ඊළඟට තියෙන පස්සපච්චය වේදනා කියන එක හින්දා මේ වේදනාව සම්බන්ධව සාකච්ඡා කරන්න හිතලා තමයි මේ චූල වේදල්ල සූත්‍රේ වේදනා කොටස මේ සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතුනේ. මොකද ඒකේ වේදනාව සම්බන්ධව ගොඩාක් විස්තරයක් තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ චූල වේදල්ල සූත්‍රේ මං හිතන්නේ හුඟක් අය අහලා ඇති. අපි ගොඩක් වෙලාවට අර සක්කාය දිට්ඨිය ගැන කතා කරද්දී හුඟක් අය කතා කරන එකක් චූල වේදල්ල සූත්‍රය. චූල වේදල්ල සූත්‍රය යන්නේ සාකච්ඡාවක් විදිහට විසාක උපාසකයි ධම්මදින්නා රහත් තෙරණියයි අතර සිදුවෙන සංවාදයක්. ඉතින් ඒකේ අපි මූලිකව දැනගන්න ඕන මේ දෙන්නා ගිහිව ඉන්න කාලේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි. ඊට පස්සේ දෙන්නා වෙන් වෙලා මේ මාර්ගයේ වඩන්න දෙපැත්තක උත්සාහ කළා. එක ස්ථානයේ නෙවෙයි. ඊට පස්සේ මේ කාලයකට පස්සේ මුණ ගැහුණාම විසාක උපාසකට ඕන වුණා දැන් ධම්මදින්නා තෙරණිය රහත් කියලා දන්නේ කොච්චර මේ දියුණු වෙලාද කියලා දැනගන්න. ඒ සඳහා තමයි මේ ප්‍රශ්න ටික අහගෙන යන්නේ. එතකොට මේ විසාක උපාසක වෙනකොට අනාගාමී කෙනෙක්. ඒ මට්ටමට දියුණු නැති කෙනෙක්. ඒ වුණාට මේකේ දැන් ධම්මදින්නා තෙරණිය ගැන කොච්චර දියුණුද කියලා දන්නේ නැති හින්දා සෝවන් අවස්ථාවේ ඉඳන් ප්‍රශ්න අහගෙන යනවා. දැන් අනාගාමී මට්ටමට එනකන් හොඳටම ප්‍රශ්න කරන්න උත්තර අහන්න පුළුවන්කම තිබුණා. මොකද විසාක උපාසක අනාගාමී කෙනෙක් හින්දා. ඊළඟට ඒ වෙනකන් පිළිතුරු දුන්නට පස්සේ එතනින් එහාටත් රහත් භාවය දක්වාම ප්‍රශ්න කරගෙන යනවා. එතකොට මෙතන මේ දැන් චූල වේදල්ල සූත්‍රේ මේ වේදනා සම්බන්ධව පටන් ගන්නේ ඔයගලන්ට බලන්න පුළුවන් මේ චූල වේදල්ල සූත්‍රේ මුලින්ම මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙන්නේ. ඒකේ වේදනා ගැන සඳහන් වෙන්නේ 21 පරිච්ඡේදය. මුල ඉඳන් ඒ නම්මර දාලා තියෙනවා. 21 පරිච්ඡේදය කියන තැනට යන්න ඒව තියන අය. එතන පාලියෙන් අහන ප්‍රශ්නේ මුලින්ම විසාක උපාසක අහනවා ප්‍රශ්නය කතිපනෙය වේදනාති කියලා. ඒ කියන්නේ වේදනා ජාති කීයක් පණවන්න පුළුවන්ද? කතිපනෙය වේදනාති. නැත්තම් වේදනා ජාති කීයක් තියනවද කියලා. එතකොට ධම්මදින්න තෙරණිය පිළිතුරු දෙනවා තිස්සෝ කෝ ඉමා උසෝ විසාක වේදනා. වේදනා ජාති තුනක් තියෙනවා. සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්කම සුඛා වේදනාති. සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන ಜಾති තුන. එතකොට ওই විදිහට තමයි වේදනාව වර්ග කරන්නේ. ඊළඟට අහනවා කතමාපනීය සුඛා වේදනා. කියන්නේ මේ සුඛ වේදනාව කියලා කියන්නේ මොකක්ද? සුඛ වේදනාව කියලා පැනෙව්වේ මොකක්ද? කතමාපනීය සුඛා වේදනා. කතමා දුක්ඛා. දුක් වේදනාව කියන්නේ මොකක්ද? කතමා දුක්ඛම සුඛා වේදනාති කියලා. ඒකට උත්තරේ දෙනවා ඒක එක වේදනා ඊළඟට විස්තර කරනවා. යංකෝ ආඋසෝ විසාක කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං අයං සුඛා වේදනා. මෙන්න මේක තමයි සුඛ වේදනාව කියන්නේ. මොනවාද? කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං. කියන්නේ කායිකව හෝ චේතසික කියනකොට මානසික මට්ටම කියලා ගන්න පුළුවන්. ඒකට කායික හෝ මානසික, කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං. ඒ කියන්නේ සැප ගතියක්, මිහිරි ගතියක්, සුවදායක බවක් වගේ. සුඛං කියන කොටන් කොටයි සාතං කියන කොටයි. ඒ කියන්නේ මිහිරි සැහැල්ලු සුවදායක ගතියක් වගේ දැනෙන යම්කිසි කායික හෝ චේතසික වේදයිතයක් තියෙනවා නම්, ඒ කියන්නේ විඳින ස්වභාවයක් තියෙනවා නම් ඒකට තමයි සුඛ වේදනාව කියන්නේ. අයං සුඛා වේදනා කියන්නේ ඒක තමයි සුඛ වේදනාව. ඊළඟට විස්තර කරනවා යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදයිතං. මේ ඉස්සෙල්ලා කිව්වේ සුඛං සාතං වේදයිතං කියලා, දැන් කියනවා දුක්ඛං අසාතං. මෙතන සාතං කියන එකෙත් විරුද්ධ වචනයි. දුක්ඛං අසාතං වේදයිතං අයං දුක්ඛා වේදනා. මේක තමයි දුක් වේදනාව කියන්නේ. එතකොට ඒක කායික හෝ චේතසික අමිහිරි සුවදායක නොවන ගතියක් විඳීමක් තියනවා නේද? ඒකට කියනවා දුක්ඛ වේදනාව කියලා. ඊළඟට යංකෝ ආඋසෝ විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නාසාතං වේදයිතං. ඒ කියන්නේ සාතං කියලා කියන්නත් බෑ, අසාතං කියලා කියන්නත් බෑ. නේව සාතං නාසාතං. එතකොට අර ඉස්සෙල්ලා කියපු ಜಾති දෙකටම අයිති වෙන්නේ නෑ. සුඛ වේදනා පැත්තට දාන්නත් බෑ, දුක්ඛ වේදනා පැත්තට දාන්නත් බෑ. ඒකට කියනවා අයං අදුක්කම සුඛ වේදනා. මේක තමයි අදුක්කම සුඛ වේදනාව කියන්නේ. මේ ටික වන් හිතන්නේ සාමාන්‍යයෙන් පැහැදිලි යති. එතකොට වේදනා ජාති තුනයි, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා. සුඛ වේදනා කියනකොට මෙතන මේ තේරුම් ගන්න මේ කායික චේතසික දෙකම අයිති. ඒක තව තැන් වල වර්ග වෙනවා. කායික වේදනාව අපි සුඛ කියනවා වගේ මානසිකව දැනෙන එක සෝමනස්සය කියන වචනෙත් තියෙනවා. දැන් මෙතන මේ දෙකම එකට ගන්නෙ සුඛ වේදනා කියනකොට. ඒ වගේම දුක්ඛ පැත්තෙන් ගත්තොත් දුක්ඛ වේදනාව දුක, මානසිකව දැනෙන දුකට කියනවා දෝමනස්ස වේදනාව කියලා. එතකොට මේ දෙකමත් එකට කායික චේතසික මේ දුක්ඛ දෝමනස්ස කියන දෙකම මෙතන දුක් වේදනා යටතට ගන්න. ඊළඟට අදුක්කම සුඛ වේදනාව කියන එක ඒ මැද ස්වභාවය. සුඛ පැත්තට දාන්නත් බැරි, දුක්ඛ පැත්තට දාන්නත් බැරි. ඊළඟට අහනවා ඔන්න තව ප්‍රශ්න ටිකක්. සුඛාපනීය වේදනා. සුඛ කියලා පනවපු වේදනාවල කිං සුඛා කිං දුක්ඛ. සුඛය මොකද්ද, දුක මොකද්ද කියලා අහන. සුඛ වේදනාව කියලා පනවපු වේදනාවේ තියෙන සැප මොකද්ද, දුක මොකද්ද වගේ. කිං සුඛා කිං දුක්ඛ. ඊළඟට අහනවා දුක්ඛා වේදනා. දුක් වේදනාව කියපු එකේ කිං දුක්ඛා කිං සුඛා. ඒකේ තියෙන දුක මොකද්ද? ඒකේ තියෙන සැප මොකද්ද? ඊළඟට අදුක්ඛම සුඛා වේදනා කිං සුඛා කිං දුක්ඛාති. අදුක්ඛම සුඛ වේදනාවේ තියෙන සැප ගතිය මොකද්ද? දුක් ගතිය මොකද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතෙන්දී අපි ආයේ මතක් කරගන්න ඕන මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේ ප්‍රශ්න අහන්නේ, අනාගාමී මට්ටමට දියුණු වුණ කෙනෙක්. නැත්නම් අපිට නම් අර වේදනා ජාති තුන කිව්වට පස්සේ එතනින් ඉවර වෙන්න පුළුවන්. ඒ ජාති තුනනේ තියෙන්නේ කියලා. දැන් මෙතන එතනින් නවත්තන්නේ විසාක උපාසක අහනවා. දැන් සුඛා පණෙය වේදනා සුඛ වේදනාව කියලා පනවපු එකේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා අහනවා. එතකොට ඒකට උත්තරේ තමයි සුඛාපෝ ආවුසෝ විසාක වේදනා එන සුඛ වේදනාව කියලා පනවපු එකේ තිති සුඛා. තිති කියන්නේ පවතින ගතිය. එතකොට සුඛ වේදනාවේ පැවැත්ම සුඛයි. තිති සුඛා. ඒ වගේම විපරිණාම දුක්ඛ. දැන් අපිට සුඛ වේදනාවක් තියෙනකොට ඒක වෙනස් වෙනකොට විපරිණාම පැත්ත වෙනකොට අපිට දුකයි. සැප වේදනාවක් නැති වුණා කියන දුක එනවනේ. එතකොට ඒ සුඛ වේදනාව කියන එක පවතිනකොට සැපගතියක් තියෙනවා. ඒක වෙනස් වෙනකොට, ඒක එහෙම නැත්තම් නැති වෙනකොට දුක්ගතියක් එනවා. ඒකයි කියන්නේ තිති සුඛා විපරිණාම දුක්ඛා. ඒ වගේම දුක්ඛා වේදනාවේදී තිති දුක්ඛා. දුක් වේදනාව පවතින එක දුක් සහිතයි. ඒ වගේම විපරිණාම සුඛා. ඒකේ අනිත් පැත්ත වෙනස් වෙනකොට සැපයක් තියෙනවා. ඒකට දැන් උදාහරණයක් ගත්තොත් මොනවා හරි අසනීපයක් වෙලා ඉන්නකොට ඒක පවතිම දුකක්. ඒක විපරිණාමය තමයි සුව වෙන ගතිය. එතකොට ඒකේ සුවදායක බවක් තියෙනවා. ඒකයි විපරිණාම සුඛා කියන්නේ. ඒතර දුක්ඛ වේදනාව තිති දුක්ඛා විපරිණාම සුඛා. ඊළඟට අදුක්ඛම සුඛා වේදනාවේ එතන ටිකක් ගැඹුරු වෙනවා. දැන් අදුක්ඛම සුඛ වේදනාවෙත් සැපයක් දුකක් කියලා දෙකක් කතා කරන්න පුළුවන්. සුඛය දුකක් ගැන. එතන සුඛය වෙන්නේ අදුක්ඛම සුඛ වේදනාවේ ඥාන සුඛා. ඒක ඊළඟ වචනේ කියවුවාම තේරෙයි අඥාන දුක්ඛාති. ඒ කියන්නේ මේ අදුක්ඛම සුඛ වේදනාව ගැන නොදන්නකම අඥාණය දුකට හේතු වෙනවා. ඒ කියන්නේ දැනීම පිරිසිඳ දැනීම කියන ඥානය ඒක සුඛ ගතිය. කියන දුක්ඛම සුඛ වේදනාවෙත් ඒ ගැන ඇත්ත ඇතියට නොදන්නව නම් දුකයි, දන්නව නම් සුඛයි කියන ගතියක් පනවනවා. ඊළඟට අහනවා, මම හිතන්නේ දැන් එතෙන්ට එනකන් පැහැදිලි ඇති. සුඛ වේදනාව පවතිනකොට සැපයි, විපරිණාම වෙනකොට දුකයි. දුක් වේදනාව පවතිනකොට දුකයි, විපරිණාමය සුඛයි. අදුක්ඛම සුඛ වේදනාවේ නොදන්නකම දුකයි, දන්න බව සැපයි සුඛ කියන ගතිය. ඊළඟට 24 දී අහනවා සුඛාය පනෙය වේදනාය කිං අනුසයෝ අනුසේති. සුඛාය පනෙය වේදනාය සුඛ කියලා පනවපු වේදනාවේ කිං අනුසයෝ මොකද්ද අනුසය වෙලා තියෙන්නේ? කිං අනුසයෝ අනුසේති. අනුසය විදිහට යෙදිලා තියෙන්නේ මොකද්ද කියලා අහනවා. මේ අනුසය ධර්ම කියනකොට තේරුම් ගන්න අනුසය කියන්නේ අපේ යටපත් වෙලා තියෙන කෙලෙස්. ඒකට කියනවා අර නිදි නිදාගෙන ඉන්න මට්ටමේ කෙලෙස් කියලා. අපිට ඒවා තියෙනවා කියලා පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපේ තරහා කියන එක අනුසය විදිහට තියෙන්න පුළුවන්. හැබැයි අපිට තරහ යන වෙලාවක් එනකන් ඒක තියෙන බව දන්නේ නැහැ. එතකොට ඒක අනුසය මට්ටමේ තියෙන්නේ. ඒ තරහා ඇති වෙන්න කරුණු සිද්ධ වෙනකොට තමයි මේක මතුවෙන්නේ. ඒකෙත් ඒ දැන් අනුසය කියන එක තේරුම් ගැනීමේදී කෙලෙස් වල වචන තුනක් කියනවා. අනුසය කියන්නේ ඒ යටපත් වෙලා තියෙන එහෙම නැත්නම් නිදිගත් ස්වභාවය. ඊළඟට ඒක මතුවෙන ස්වභාවයට කියනවා පරියුට්ටාන ස්වභාවය කියලා. ඒක ක්‍රියාවකටපත් වෙන මට්ටමට එනකොට වීතික්කම කියලා එහෙම වචන තුනකුත් යෙදෙනවා. ඒක ඒ වැඩිපුර දැනුමට මතක තියාගන්න අනුසය පරියුට්ටාන වීතික්කම කියලා. දැන් මෙතන අහන්නේ එතකොට අනුසය. ඒ කියන්නේ මේකේ සැඟ වෙලා තියෙන්නේ මොකද්ද? සුඛ වේදනාව කියන එකේ අනුසය විදිහට තියෙන්නේ මොනවාද? කිං අනුසයෝ අනුසේති. ඊළඟ ප්‍රශ්නේ තමයි දුක්ඛාය වේදනාය දුක් වේදනාවේ කිං අනුසයෝ අනුසේති. අනුසය වෙලා තියෙන්නේ මොන ධර්මතාවෙද? අදුක්කම සුඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති. අදුක්කම සුඛ වේදනාවේදී අනුසය වෙලා තියෙන්නේ මොකද්ද? ඒකට මේ පිළිතුරු දෙනවා. සුඛාය කෝ ආඋසෝ විසාක වේදනාය රාගානුසයෝ අනුසේති. ඒකට සුඛ වේදනාවේදී රාගානුසය තමයි අනුසය වෙලා තියෙන්නේ. ඒකට සුඛ වේදනාවක් තියෙනකොට අපිට රාගය එහෙම නැත්නම් ලෝභය ආසකරන ගතිය ඒ පැත්තෙන් මතුවෙලා කෙලෙස් එන්න පුළුවන්. ඒකේ අනුසය වෙන්නේ ඒකට රාගානුසය. ඊළඟට දුක්ඛාය වේදනාය පටිඝානුසය වූ අනුසේති. දුක් වේදනාවක් දැනෙනකොට ඒකේ එන්නේ ගැටෙන ගතිය පටිඝය තරහ යන ගතිය. ඒකට පටිඝය තමයි අනුසය වෙලා තියෙන්නේ. දුක් වේදනාවක් දැනෙනකොට ඒකේ හැංගිලා තියෙන කෙලෙස්ය තමයි පටිඝය. පටිඝානුසය වූ අනුසේති. ඊළඟට මේ අපි සාමාන්‍යයෙන් මදහත් කියලා හඳුන්වන අදුක්කම සුඛාය වේදනාව. අදුක්කම සුඛාය වේදනාය අවිඥානුසයෝ අනුසේතිති. එතන අනුසය වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියනකොට එතකොට ඒ ඇත්ත ඇති හැටි නොදන්න ස්වභාවය තමයි අදුක්කම සුඛ වේදනාවේ අනුසය වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මම එතනින් එහාට යන්න කලින් මේ අපි පිරිසට හිතන්න පුළුවන් වෙන්නත් එක්ක මම පොඩි
වේදනාව කියන සුම් වේදනාව ගැන විස්තර කරගෙන සිටියේ මාතෘකාවට උගවීමත් සම්බන්ධුනා නේද?
සම්බන්ධ වුණා. මේ මම හිතන්නේ අර අනුසය ධර්ම ටික ඇහුණා නේද?
අනුසය ධර්ම ටික ඇහුණා. අන්තිම කොටසදී තමයි අනුසය ධර්ම සියල්ලම ඇහුන්නේ. අපව පොඩ්ඩක්
හොඳයි කවුද? හොඳයි. අනුසය ධර්ම වලදී එතකොට සුඛ වේදනාවේ අනුසය වෙලා තියෙන්නේ රාගානුසය. දුක්ඛ වේදනාවේදී අනුසය වෙලා තියෙන්නේ පටිඝානුසය. අදුක්කම සුඛ වේදනාවේදී අනුසය වෙන්නේ අවිජ්ජානුසය. සුඛ වේදනාවේදී රාගානුසය කියන්නේ අපි ලෝභ පැත්තෙන් සිත් හදාගෙන යන එක. දුක් වේදනා වෙනකොට අපේ තරහ පැත්තෙන් පටිඝය පැත්තෙන් ඒ කර්ම කෙරෙන පැත්තටයි බර වෙන්නේ. ඒකයි පටිඝානුසය. ඊළඟට අදුක්කම සුඛ වේදනාවේදී අවිජ්ජානුසය තමයි. කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම තමයි යෙදෙන්නේ අදුක්කම සුඛ වේදනාවේදී. මෙතෙන්දී මම මේ හිතුවේ ඔයගලන්ට දැන් මේක නිකාම අහගෙන ඉන්නවට වඩා කට්ටියට හිතන්න හොඳ තැනක් තියෙනවා මෙතන. දැන් අපි දන්නවා ඔන්න වේදනාව කියන එක අහලා තියෙනවනේ පස්සපච්චය වේදනාව. වේදනාවක් ඇති වෙන වෙලාව. එතකොට වේදනා ಜಾති ඇති වෙන්න පුළුවන් තුනයි. සුඛ වේදනාව හරි දුක්ඛ වේදනාව හරි අදුක්කම සුඛ වේදනාව හරි. දැන් මෙතන ටිකක් ගැඹුරට හිතලා බලනකොට පේනවා සුඛ වේදනාවක් දෙනුනොත් ඒකේ තියෙන්නේ රාගානුසය. එතකොට අපි දන්නවා දැන් රාගානුසය මුල් වෙලා හැදෙන සිත් එහෙම නැත්නම් කරන කර්ම ඒවට අපි කියන්නේ අකුසල් සිත් කියලා. ලෝභය මුල් වෙන ඒවා. ඒ වගේම දුක් වේදනාවක් આવොත් යෙදෙන්නේ පටිඝය, පටිඝානුසය. එතකොට පටිඝය අනුසය වෙන සිත් වෙන්නේ අකුසල් සිත්. එහෙම නැත්නම් අකුසල කර්ම. ඒ වගේම දැන් එතකොට සුඛ වේදනාවක් දැනුණත් අකුසල සිත් හැදෙනවා. දුක්ඛ වේදනාවක් දැනුණත් අකුසල සිත් හැදෙනවා. එතනින් බේරෙන්නත් බැහැ අපිට මෙද හරියේ. කියන්නේ අදුක්කම අසුඛ වේදනාවක් දැනුණත් එතනත් අනුසය වෙලා තියෙන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව වෙනකොට මෝහ සිත් තමයි හැදෙන්නේ. මෝහ මූල සිත්. දැන් අභිධර්මයේ එහෙම හොයන අය සාමාන්‍යයෙන් දන්නවා අකුසල සිත් කියන්නේ ලෝභ මෝහ මූල ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙන ඒවට අපි කියනවා අකුසල් සිත් කියලා. එතකොට මේ වේදනා ಜಾති තුනෙන්ම හැදෙන්නේ තියෙන්නේ අකුසල් සිත්. දැන් මේක ටිකක් හිතන්න හොඳ තැනක්. මොකද අපි දැන් මරුණයින් පස්සේ ගොඩක් අය සුගතිය යන්නනේ බලාගෙන ඉන්නේ. එතකොට මරණ මොහොතේ අනිවාර්යෙන් මේ වේදනා තුනෙන් එකක් තමයි දැනෙන්නේ මොනවා හරි ස්පර්ශයක් හින්දා. පස්සපච්චය වේදනා. දැන් මේ කියන විදිහට ඒ වෙලාවේ සුඛ වේදනාවක් දැනුණත් අපේ හැදෙන්නේ රාගානුසය මුල් වෙලා අකුසල්සි. දුක්ඛ වේදනාවක් දැනුණත් හැදෙන්නේ පටිඝය මුල් වෙලා ඒත් ද්වේෂ මූලසි. අදුක්ඛම සුඛ වේදනාවක් ආවත් අවිජ්ජා වානුසය වෙලා මෝහ මූලසි. එතකොට ඒවා අපි දන්නවා ඒවා කුසල්සිත් නෙමෙයි ඒවා අකුසල්සිත්. එතකොට මැරෙන මොහොතේ අකුසල් සිතක් අරමුණු වුණොත් කොහෙද යන්නේ කියලා මං හිතන්නේ හැමෝම දන්නවා. සුගතිගාමී වෙන්න බෑ, දුගතිගාමී වෙනවා. එතකොට මෙතන බොහොම හිතාගෙන ඉන්නවට වඩා භයානක තත්ත්වයක් මෙතන තියෙනවා කියලා තේයි. මොකද සමහරු හිතන් ඉන්නවනේ අපි බොහොම පින් කරලා තියෙනවා, සීල් රැකලා තියෙනවා, රොමේවා. එුණාට මැරෙන මොහොතේ මේ වේදනා ජාති තුනකින් එකකට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා. ඒකනොත් අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේ මැරෙන මොහොතේ ලැබෙන්නේ දුක් වේදනා කියලා. එතකොට අර පටිගානුසයෙන් හැදෙන අකුසල් සිත් තමයි වැඩිපුර හැදෙන්න තියෙන්නේ. දැරි වෙලාවක් සුඛ වේදනාවක් දැනුණත් ඒ ත්‍රාගානුසය පැත්තෙන් යන්න ඉඩ තමයි වැඩි. ඒ දෙකටම නැතුව අදුක්කම සුඛ කියන මැදහත් හරියේ වේදනාවක් දැනුණත් එතනත් මෝහය යෙදিলা කුසල් සිතක් හැදෙන්න පුළුවන්. දැන් මෙතන මගේ ප්‍රශ්නේ තමයි එහෙම වුණොත් මේ ඔක්කොටම මරුණයින් පස්සේ යන්න වෙන්නේ දුගතියේ. මේ ගැන අපි පොඩ්ඩක් කෙක්කෙනාගේ අදහස් ටිකක් විමසලා බලමු මේ ගැන මොකද හිතන්නේ කියලා. තෙරුවන් සරණයි.
සර්වන් සර්ණයි කෝකගේ මහත්මයා බොහොම පින් අපිට ඒ කරුණ වටපල්ලා දුන්නට අවසානයේ ඔබතුමා ඉතාම වැදගත් කොටසක් මතු කළා. වැදගත් කොටසක් කියන්නේ එක්තරා පැත්තකට යොමු වුණ කොටසක්. ඒ වගේම අපි දන්නවා ඒකේ තවත් පැති තියෙන බව. ඉතින් මම කැමති කල්‍යාණ මිත්‍රයන් එක්කතු වෙන්න මේ තාක් කතා කරපු වේදනා වල ස්වરૂප තුනක් ගැන අපි කතා කළා. සුඛ, දුක්ඛ, අදුක්ඛ මාසුක් කියලා. ඒ පිළිබඳවත් අපිට යම් කිසි සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒ වගේම අපි අනුචේ ධර්මය ගැන සම්බන්ධ කරනකොට ඒවා සම්බන්ධ කළා අනුචේ ධර්මය වලට. ඒ වගේම අපි දන්නවා කුසල පැත්තේ සෝමනස් උපේක්ෂා කියලා විනීම් දෙකක් තියෙනවා. ඒවත් මතක් කරගෙන අපි සාකච්ඡාවකට යොමු වෙමු. මම එහෙනම් ඇත්තටම අදහසක් ගන්න මුලින්ම යොමු වෙන්න ජෝතිපාල මහත්මයා. ජෝතිපාල මහත්මයා
තිරුවන් සරණයි. කීරම දෙනාගේ අවසරයි. මම සාකච්ඡාවේ විනාඩි කීපයක් ගියාට පස්සේ සම්බන්ධ වුණේ බොහොම වැදගත් තැනකට මේ සාකච්ඡාව මේ පින්වත් මහත්මයා අපිව ගෙනාවා. මට ඇත්තටම ඇති වෙලා තිබුණා මේ ප්‍රශ්නයක්. මේ අදුක්කම වේදනාව, අදුක්කම සුඛ වේදනාව, ඒ කියන්නේ දුක් වේදනාවකුත් නෙමෙයි සැප වේදනාවකුත් නෙමෙයි. මෙන්න මේ අවස්ථාවේදී අපිට ඇයි මේ කොහොමද මේ මෝහය සහිත සිතක් ඇති වෙන්නේ කියන එක ටිකක් විස්තර කරලා දෙනවා නම් බොහොම පිං. ඒ වගේම අපි අරගෙන ආපු තැන දැන් මෙතනදී මරණාසන්න මොහොතේදී ඇතිවෙන මේ චිත්තය හරි ගැඹුරු තැනක. ඒක මටත් හිතා ගන්නත් අමාරුයි. එතකොට මේ තුනෙන් එකකට අපි වැටෙනවා. වැටුණා නම් මේ අපිට සුගතියක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. මේ ගැන මට නම් ගලින්ම අදහසක් කියා ගන්නත් අමාරුයි. මේ ඒක නිසා මම මේ සාකච්ඡා මණ්ඩලයට මේක ඉදිරිපත් කරනවා. හොඳයි, තෙරුවන් සරණයි. පින්වත් මහත්මයා මේ අර අදුක්කම සුඛ වේදනාවේදී මේ අවිද්‍යාව මුල් කරගෙන මේ සිත් ඇති වෙන්නේ කොහොමද කියන එක ටිකක් විතර කරනවා නම් බොහොමද හොඳයි, තේරුම් ගන්න.
අවසරයි, මට ප්‍රශ්නයක් තියෙනවා ડોક્ટર රවි. මොකද ගොඩක් වෙලාට ධම්මජීව ස්වාමීන් වහන්සේම කියන අවි අදුක්කම සුඛ වේදනාව දැනගත්තොත් එතරම්ම සමාධිය වෙන තියෙන්නේ කියලා. ඒක එතන ඒකත් අලලා අර ඉස්සලා ප්‍රශ්නෙට එක අපිට පැහැදිලි කිරීම කරනවා නම් බොහොම පිස්සනවා.
ඔව් මෙතන දැන් අදුක්කම සුඛ වේදනාව ගැන ටිකක් පැහැදිලි කරන්න කිව්වේ. දැන් අපට හිතෙනවා අපි සැප වේදනාවක් දැනුණොත් තමයි ඇලෙන්නේ, දුක් වේදනාවක් දැනුණොත් තමයි ගැටෙන්නේ. අදුක්කම සුඛ වේදනාවේ ඇලීම ගැටීම නැති හින්දා එතන වරදක් නැහැ නේද කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට එතන තියෙන ප්‍රශ්නේ දැන් අපට සාමාන්‍යයෙන් ඔකට මේ කතා කරනකොට කියනවා ඔකට උපේක්ෂා වේදනාව කියලා. ඒ වුණාට ඒක උපේක්ෂාව නෙවෙයි. ඒ හින්දාමයි මෙතන අදුක්කම අසුක කියන වචන දෙක යෙදෙන්නේ. එතනත් ඒ වචන දෙකක් බැඳලා තියෙන්නේ අදුක්කම සුඛ කියලා නෙමෙයි, එතන තියෙන්නේ අදුක්කම අසුක. ඒ කියන්නේ දුකෙත් අනිත් පැත්ත, සුඛෙත් අනිත් පැත්ත. ඒ අසුක කියන එක සංදි වෙලා තමයි අදුක්කම සුඛ වෙලා තියෙන්නේ. මෙතනත් තේරුම් ගන්න ඒ අසුක කියන වචනේ එතන තියෙන්නේ අදුක්කම අසුක. ඒ කියන්නේ දුකක් නැති, දුකට දාන්නත් බෑ සුඛ පැත්තට දාන්නත් බැරි ගතියේ වේදනාව. එතන දැන් අපිට නිකන් හිතෙනවා ඇයි මේකට ඉතින් උපේක්ෂා කියන්නේ නැතුව මේ මෙච්චර දිගට කියන්නේ කියලා. මොකද සාමාන්‍ය කෙනාගේ එතනත් උපේක්ෂා මට්ටමක් නැහැ. අපි සාමාන්‍ය මට්ටමේදී අපි සැපට, සැප පැත්තට වැඩිපුර කැමති, දුක් පැත්තට අකමැති. එතකොට දැන් මේ මෙදහත් ගතියේ වේදනාවත් අපි එතන ඒකේ දුකක් නැහැ නේ කියලා ඒකත් සැපපැත්තට දාන ගතියක් තියෙනවා. ඒකට ඒ සාමාන්‍ය කෙනාට පේන්නේ මේ සැපපැත්තයි දුක්පැත්තයි විතරයි. ඒතර අදුක්කම අසුක එකත් සුවදායක පැත්තට තමයි සාමාන්‍යයෙන් වැටෙන්නේ සාමාන්‍ය පෘථග්ජන කෙනාගේ, නැත්තම් ලෝකෙට අයිති දෘෂ්ටියේදී. එතකොට මේ සැප දුක් කියන ඒවා මතක තියාගන්න ලෝකෙට අයිති මට්ටමින් කතා කරන දේවල්. නේද ලෝකෙට අයිති මේ පුද්ගලයන්ගේ තමයි මේ විදිහට මේ කෙලෙස් යෙදෙන්නේ. එතන මෝහය යෙදෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේ මෝහය යෙදෙන්නේ මේ අවිජ්ජානුසය යෙදිලා තියෙන හින්දා. මොකද ඒකෙත් ඇත්ත ඇති හැටි නොදන්න මට්ටම තමයි සාමාන්‍ය කෙනා. දැන් දහමක් අහලා ඒක දැක්කේ නැති කෙනාගේ මට්ටම තමයි ඔය විස්තර කළේ. දැන් මෙතෙන්දී අපට මතක් කරගන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ ගත්තු උපමාවත් අර දැන් මේ සුගතිගාමි වෙලා ඉන්න කෙනෙක් නැවත සුගතියක උපදිනවා කියන එකට උපමාවක් දෙනවා. ඒක කොච්චර වෙන්න පුළුවන් දෙයක්ද කියන එක මම හිතන්නේ හැමෝම අහලා ඇති. අර නියපොත්තට පස් ටිකක් අරගෙන අහනවා මෙතන තියෙන පස් කැට ටිකද වැඩි නැත්නම් මහ පොළවේ තියෙන පස් කැට ප්‍රමාණයද වැඩි කියලා. එතකොට මහ පොළවේ තියෙන පස් කැට ප්‍රමාණය වැඩි කියලා පිළිතුරු දෙන්නේ. අන්න ඒ වගේ කියනවා මෙන්න මේ නියපොත්තට ගත්තු පස් කැට වගේ ප්‍රමාණයක් කියනවා සුගතියක ඉඳලා ආයේ සුගතිගාමී වෙන. අනිත් අය සේරම යන්නේ දුගති. දුගතිගාමී වෙනවා. ඒ කියන්නේ මහ පොළවේ පස් කැට ප්‍රමාණය විතර ප්‍රමාණයක් දුගතිගාමී වෙනවා. දැන් මේ කියපු කතාවත් කොච්චර ඇත්තද කියලා මේ වැටහෙනවා ඇති මේ වේදනාව ගැන ටිකක් නුවණින් බලනකොට. දැන් අපිට හිතෙන්නේ සාමාන්‍ය අර දුක් වේදනාවක් දැනුණොත් විතරක් තරහ ගිහින් දුගතියයි කියලානේ. ඒක කොහොමත් වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි මේ සුඛ වේදනාවක් දැනුණොත් ඒකේ ඇලෙන පැත්තෙන් ගිහිල්ලත් ඒත් යන්නේ දුගතිගාමී වෙන්න පුළුවන්. ඒ වගේම ඊටත් වඩා මේ හිතා ගන්න අමාරු එක තමයි අදුක්කම සුඛ වේදනා මට්ටමාවත් එතනත් මෝහය මුල් වෙලා අකුසල් සිතක් හැදිලා දුගතිගාමී වෙන පැත්ත තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට අපි ආයේ ටිකක් මේ තව මේක ගැන අදහස් තියෙනවා නම් අහලා බලමු. මොකද හැමෝම කැමති ඇතිනේ දුගතිගාමී නොවි දේරෙන්න. අපි බලමු එක එක්කෙනා හිතන්නේ මොනවද කියලා තව ටිකක්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම හිතන සාකච්ඡා විවෘත කරන්නම් අනිත් අයට. මේ සාකච්ඡා කරපු දේවල් වල යම් කිසි ප්‍රශ්න ගැටලු තැන් තියෙනවා නම් ඒ වගේම අදහසක් එකතු කරන්න තියෙනවා නම් කරුණාවෙන් එකතු වෙන්න. තෙරුවන් සරණයි. මම
විදිහට දැන් මෙතන අපිට මේ මේ සාමාන්‍ය කරනවා නම් අපිට ගැළවිලක් ඇත්තේ වගේ ඉතල බහනකට කියලා හිතනවා අපි මේ මේවා මේ හැකින් මේ අපි සාමාන්‍ය මේ මේවා නොදන්න කමෙන් අපි මොනතරම් බහනක තත්යකද ඉන්නේ කියන එක තේරෙනවා මේ 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 ගැන කතා කරනවා. මොකද අපිට මොන විදිහට
දෙරුවන් සරණ ඒ අදහස බොහොම හොඳයි. ඔව් ඒ අදහස බොහොම හොඳයි. එතන කියවෙනවා මම ටිකක් තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. යම් කිසි විදිහකට අපට ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි අහලා තියෙනවානේ ඒගොල්ලෝ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. දැන් සෝවාන් පුද්ගලයා කවදාවත් අපාගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුගතිගාමී වෙන්නේ නැහැ ඒගොල්ලෝ සුගතියකට. එතකොට එක බේරෙන්න පුළුවන් පැත්තක් තමයි කොහොම හරි ආර්ය මාර්ගයට වැටෙන එක. එතන මං හිතන්නේ මේ මහත්මයා අදහස් කරපු ඒ ගැඹුරින් එනකොට අනාත්ම පැත්ත තේරුම් ගැනීම තුලින් එක ගැලවෙන්න විදිහක් තියෙනවා. දැන් ඊටත් කලින් අපි තව ටිකක් බලමු මේ පෘථග්ජන මට්ටමේ සාමාන්‍ය කියන්නේ ආර්ය පුද්ගලයෙක් වෙන්න කලිනුත් මේකෙන් එතකොට ගැලවුමක් ඇත්තෙම නැද්ද? අනිවාර්යෙන් දුගතිගාමී වෙනවද? නැත්තම් කොහොමද ඔකෙන් මිදෙන්න පොඩ්ඩක් හරි උත්සාහයක් යොදන්න කොහේ හරි පිහිටක් තියනවාද කියලා කිට්ටක් අපි කතා කරලා බලමු. තෙරුවන් සරණයි.
මේමයි ડોક્ટર රවි දැන් සමහරලාට මගේ හිතේ පටිගයක් ඇතුළත් මගේ දැන් හිතේ පටිගයක් ඇති වෙලා තියෙනවා කියලා දැනගන්න එක සතිය පිටව ගත්තොත් කොහොමද?
ඒ කියන්නේ අපි කොහොම හරි කුසල් සිතක් හදා ගන්න පුළුවන් නම් හරි මේක අකුසල් සිත පැත්තට යන්නේ නැතුව. දැන් අකුසල් සිතක් අරමුණු වුණොත් නිදුගතිගාමී වෙන්නේ. ඒතකොට කුසල් සිතක් කියනකොට අපි දන්නවා මේ ලෝභ දෝස මොහ නෙමෙයි අලෝභ අදෝස අමෝහ කියන ඒ කියන්නේ අකුසල් මුල් වලින් තමයි අකුසල් සිත් හැදෙන්නේ. ඒතකොට මේ පැත්තට හරව ගන්න විදිහක් තියෙනවනම් ඒක එතකොට අපි දැම්ම හොයා ගන්න එක හොඳයි. මොකද මේක මැරෙන මොහොතේදී කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැම්ම පුරුද්දක් ඇති කරගෙන තිබුණොත් ඒ වෙලාවටත් ඒක යොදා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ඉතින් අනිවාර්යෙන්ම මේ හැමෝටම පැහැදිලි වෙනවා ඇති අනිවාර්යෙන්ම යන්නේ කොහෙද කියන එක. මේක කුසල් සිතක් පහළ කරගන්න බැරි වුණොත් එහෙම. ඒ කියන්නේ මේ මේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන අකුසල් සිතක් හැදෙන්නමයි. කියන්නේ දැන් මේ කියපු විදිහට සුඛ වේදනාව වුත් රාගානුසයෙන් අකුසල් සිත් හැදෙනවා, දුක්ඛ වේදනාවක් ආවොත් පටිඝානුසයෙන් අකුසල් සිත් පැත්තට යනවා, අදුක්ඛම සුඛ වේදනාවක් ආවොත් මෝහයෙන් ඒ කියන්නේ අවිජ්ජානුසයෙන් මෝහය මුල් වෙලා ඒත් අකුසල් සිත් හැදෙන්න chance එක තමයි වැඩි. එතකොට ඒ සාමාන්‍ය කෙනා ඉන්නේ කොච්චර භයානක තත්ත්වයකද කියන එක එතනින් තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයක් අහන්න ලැබිලා එකෙන් ප්‍රයෝජනයක් නොගත්තොත් වෙන්න තියෙන භයානක කම. ඒ හින්දාම වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ මේ අනන්ත සසරේදී අපි වැඩි හරියක් ගත කරන්නේ සතර අපාය කියන එක. ඒ කියන්නේ ඒක මහ ගෙදර වගේ කියලානේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒවා කොච්චර ඇත්තද කියලා වැටහෙන්නේ මේ ධර්මයක් හොයන පිරිසකටමයි. ධර්මයක් අහන්න නැති අය මේව දෙයක් තියනවාද කියලාවත් අනුමාන ඥානයක්වත් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ බොහොම භයානක තත්වයක්. ඒකම අපිට හිතන්න පුළුවන් මේ ධර්මයක් තියෙන කාලෙක ඉපදුනේක කොච්චර අර ක්ෂණ සම්පත්තියක්ද කියන එක. මේ එතකොට මොකක් හරි විදිහකට කුසල් පැත්තට හරව ගන්න පුළුවන්ද කියන එක තමයි අපි විමසන්න ඕන. තවත් අදහස් තියෙනවද කාගේවත්? අපි තව පොඩ්ඩක් අවස්ථාව දීලා බලමු. තෙරුවන් සරණයි.
රවි
මහත්තයා තුමා හැම දිනටම තෙරුවන් සරණයි. දැන් ඉතින්දි මට හිතෙනවා රවි මහත්තයා අපි දැන් අපි සිත් වශයෙන් බලනකොට ඔය සිත් 12 ගත්තාම අකුසල් සිත් 12 නම් අපි කාට වුණත් එවැනි අකුසල් සිතක් આવොත් ඇති වෙන්නේම මේ අපායට හරි තිරිසන් ලෝකයට හරි මේ යන ගතිය තමයි. නමුත් අපේ සෝමනස්සගත ඥාන සම්ප්‍රයුක්ත සිතක් ආවත් අවොත් ඒකේ රාගානුසය තියෙනවා කියලා මට හිතෙනවා. ඒකද හොඳ තැනක යන්න පුළුවන්. ඒ වගේ සිතක් ආවොත් කර්මයක් වෙනනම් දැන් හැමොන්දට දන් දෙන කෙනෙකුට ඒ දන් දීමක් යමක් ආරම්භන කෘත්‍ය වශයෙන් ආවනම් අන්තිම මොහොතේ එතනින් ලැබෙන සුඛ වේදනාවෙන් මට හිතෙනවා කාම ලෝකේ සුගතියකට යන්න පුළුවන් කියලා. නමුත් අර ආරි මහත්තයා කලින් කිව්වා වගේ මේ ධර්ම මාර්ගයේ කියලා මේ හොඳටම අවබෝධයක් තියෙනවා නම් මේ එවැනි දුකක් සුඛ වේදනාවක් හෝ දුක වේදනාවක් ආවත් අන්තිම මරණ මොහොතේදී Tamanට අරමුණු වෙනවා නම් මේ මට ආයිති නැති දෙයක් මේක මෙතන දුකක් සැකක් කියලා එකක් වෙනම එකක් නැහැ කියලා ධර්මානුකූලව මේ පුරුදු කරලා තියෙනවා නම් එතෙන්දී
අපි වැලිය යුතු කොටසක් කියුණා තමයි කලින් වේදනාව කිව්වත් සෝමනස් සාගරයේ වගේ උපේක්ෂා සාගර කුසල සිදුක් තියෙන නිසා ඒ වගේම අපි නොයෙකුත් කතා يعني මේ ධර්මයට අදාළ වෙච්ච කතා අහලා තිනවා දන් දීලා සුගතියට ගිය අවස්ථා ඒ වගේම සීල රැකලා සුගතියට ගිය අවස්ථා ඒ වගේම භාවනාවෙන් සුගතියට ගිය අවස්ථා ගැන විශේෂයෙන් අහලා තිනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් මෙතන මේක මේ දුගතිය මගහැරලා යන්නත් විදිහක් තියෙනවා කියලා. ඒක අපිට මම හිතන්නේ බොහොම සතුටු වෙන්න පුළුවන් සත්‍යයක්. අපි ඇත්තම දැන් කල්යාණ මිත්‍ර එක කියලා බලන්න ඕනේ. දැන් කොහොමද එතනට අපි ඒ පැත්තට බලන්නේ. නැත්නම් එහෙම දෙයක් පුරුදු කරගන්න කියන එක තමයි මම හිතන්නේ වාසි මාත්‍යත් කිව්වේ. හොඳයි තවදුරටත් අදහස් තියෙනවා නම් අපි සාකච්ඡා කරලා බලමු.
අතරතර මට තව දැන් එක්තු කරගන්න හිතන එහෙමනම් දැන් අර සවි මාත්‍ය කිව් විදිහට අපිට මේ දැන් අර සෝවාන් වගේ ආර්ය මාර්ගයේ ගමන් කරන සාමාන්‍ය විදිහට අපි පුතජනෙක් විදිහට අපි ඒ විදිහට මේ ජීවත් වෙලා එහෙම මරණ මොහොතේ මේව දැක් කරනවා නම් ඒ භයානකම දැනගෙන එනවා නම් අපි මේ හැම මොහොතක්ම මරණ මොහොතක් කියලා හිතාගෙන අපිට අර බාහිතා බහුලිකතා කියන්නේ අපිට ලෝභ සිතක් එනවා නම් ඒක රිප්ලේස් කරලා ඒ වෙනුවට මේ වෙන කියන්නේ දන් දීමේ කාරිය වගේ කුද්ද පහල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂී සිතක් එනවා නම් ඒක වෙනුවට මෛත්‍රී සිතක් පහල කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අදුක්කම සුඛ වේදනාවක් වෙනවා ඒක ගැන ඒ වෙනුවට අපි මෝහය දුරු කරලා ඒක ප්‍රඥාවෙන් ඒක ගැන බලලා ඒ විදිහට ඒ විදිහ භාවිතා බහුලිකත හැම වෙලාවෙම භාවිතයේ කිරීමක් සිදු කරන්න වෙනවා. මරණ මොහොතේ වෙනකල් හිටියොත් අපිට ඒ අර වෘද්ධක් නැති නිසා අර පුරුද්දෙන් දෙක නිසා අර සාමාන්‍ය පුරුද්දට වෙන දේවල් තමයි මේ ඔබතුමා විස්තර කළ මේ ලෝභ සිතිවිලි දෝෂ සිතිවිලි යෝගේ මෝහ සිතිවිලි අපේ සාමාන්‍ය සංසාර පුරුද්දට අර හදිහට අපි නිකම් මේ ගාර්ඩන් එකේ වල් කල වෙනකොට ඒවට තින් අපිට කිසිම උත්සාහයක් නැතිව නිකම පැල වෙන නේද මල් පැලයක් පැල කරන නම් අපිට ඒක පොහොර දාලා වතුර දාලා ඒක උත්සාහයක් ගන්න වෙනවා. එහෙනම් අපිට මේ හැම මොහොතක්ම මරණ මොහොතක් කියලා හිතාගෙන අපිට යම් කිසි උත්සාහයක ගන්න වෙන පුරුද්දක් ඇති කර ගන්න වෙනවා. ඒ පුරුද්ද නිසා ඇති වෙන සිටිවිල්ලක් සමහරට අපිට මරණ මොහොතේදී එන්න පුළුවන්කම මට හිතෙනවා. නැත්තම් පුරුද්දක් උනේ නැත්තම් අපිට අර සාමාන්‍ය පුරුද්දට අර දඟපල්ලෙහාට ගලාගෙන යනවා වගේ අර වල් පැලට යනවා වගේ ඒ පුරුද්දට ඇතුලේ සිටිවිලි ඒ මොහොතේ ඇතුලේ බව අපිට හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා මම හිතන විදිහට අපි මේ පුරුද්දක් වශයෙන් කර යුතුයි කියලා මට හිතෙනවා. ඒක අනුසාරණ
ඔව් මං හිතනවා ඒ හුඟක් වැදගත් අදහසක්. මේ අපි ඒ කියන්නේ මරණ මොහොතේ මේ අපිට හොඳ හිතක් පහළ වෙයි කියලා බලන් හිටියොත් නම් ඒක වෙන්නේ නැහැ. ඒකට මේ මොහොතේදී අපි මේ අකුසල් සිත් හැදෙන්න තියෙන ප්‍රවණතාවේ වෙනස් කරලා කොහොමද කුසල සිතක් ඇති කරන්නේ? ඒ කියන්නේ අපිට මේ මොහොතේ දැන් සුඛ වේදනාවක් එනවා නම් ඒකේ ලෝභ සිතක් හදන්න නැතුව කොහොමද අලෝභ සිත පැත්තකට හරවන්නේ? එහෙනම් නැත්තම් මේ මොහොතේ අපිට දුක් වේදනාවක් ගැටෙන වේදනාවක් එනකොට කොහොමද ඒකේ අර පටිගය පැත්තෙන් යන්නේ නැතුව ද්වේෂය පැත්තෙන් යන්නේ නැතුව කොහොමද අදෝසය පැත්තට හරවන්නේ? ඊට වඩා ගැඹුරුයි මේ අදුක්කම අසුක වේදනාවේදී. ඒක අපි තව දුරට මේ සාකච්ඡා කරගෙන යන් ඉස්සරහට මම ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මූලික වශයෙන් අඩුගානේ සුඛ වේදනාව දුක්ඛ වේදනාවේදීවත් කොහොමද අපිට මේ දැන් අපිව નિરાයාසයෙන් අපිට හැදෙන්න තියෙන්නේ ලෝභ සිත් හරි ද්වේෂ සිත් හරි. මොකද ඒක අර මහත්ය කිව්වා වගේ මේ අනන්ත සසරේ ආපු පුරුද්ද තමයි අපිට තියෙන්නේ. එතකොට සසරේ යන පුරුද්ද. ඒකෙදී අපි පුරුදු කරලා තියෙන්නේ සැප වේදනාවක් වෙනකොට ඇලෙන්න, දුක් වේදනාවක් වෙනකොට ගැටෙන්න. එතකොට මෙන්න මේ පුරුද්ද කඩා ගන්න දැන් ඉඳලා උත්සාහයක් යොදන්න වෙනවා. ඒකට හරියට ඉස්සෙල්ලා ඒක යොදන්නේ කොහොමද කියලා තේරුම් අරන් ඒ අනුව සිහිය පිහිටන පුරුද්දක් ගත්තොත් මං හිතන්නේ සෑහෙන අඩුගානේ අර දුගති ගාමි වෙන එකෙන් බේරෙන්න උත්සාහයක් ගන්නවා වෙන්න පුළුවන් කියන අදහස එතන යෙදෙන්නේ. ඒක හරි වැදගත්. තව කාගෙවත් අදහස් තියනවද?
ඔව් මම හිතන්නේ කොකලගේ මහත්මයා ඒ කාරණේ මතක කරලා තියෙක හොඳයි. මට මේ වෙලාවේ මතක් වුණා ඇත්තටම කච්චානුපත්ත සූත්‍රය වෙන්න ඕනේ මට මතක හැටියට. එතන කියන්නේ අර රූපන් දිස්වා සති මුත්තා එතකොට ඒක ගැන ඒ කියන්නේ ප්‍රිය නිමිත්ත මනස ඒ කියන්නේ ප්‍රිය නිමිත්ත ගැන මානසිකාර කරන්න පටන් ගන්න මේ සතිය නැතිවීම නිසාම ඒ ලෝභ සාගත ද්වේෂ සාගත සිත් වලට යන විදිහ තමයි එතනත් කතා කරන්නේ. කියන්නේ සති නැති කම වේලාවකම මේ අකුසල පැත්තට බලවීමට තියෙන ප්‍රවණතාවේ වැඩි. එතකොට ඇත්තටම අපි සතිය කියන එක කුසල චෛතසික කියන්නේ කුසලයේ පැත්තට බර දෙයක්. ඒ සතිය කියන එක දෙයකින් අපේ දර්ශනය හවත් නැත්නම් ඒ සිත කුසල පැත්තට හැරවීමේ ලොකු උදව්වක් වෙනවා මේ සතිය කියන චෛතසිකය නිසා. ඉතින් එතනින් ඇත්තටම මතුවෙන්නේ අර සතර සතිපට්ඨානය කියන එකේ වැදගත්කම කියලා හිතෙනවා. මේ අපි ඒ විදිහේ දෙයක් පුරුදු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මරණ මොහොතේදී කුසල සිතක් ඇති කරගන්න අවශ්‍යයි කියලා හිතන වන එක තමයි මම හිතන්නේ අපි හැමෝම හිතන්නේ. එතකොට ඒ සතිය පුහුණු කිරීම හුඟක් උදව් කරනවායි කියලා ඒ தත්ත්වයට යොමු වෙන්න කියලා. සර්වන් සර්මයි.
සර්වන් සර්මයි හැම දිනකටම ඉතාමත්ම හොඳින් කෝකලගේ මහත්මයා හැමදේම විස්තර කරපු නිසා ඉගෙන වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ කියලා හිතුණා. නමුත් මෙතන ගොඩවීමක් තියෙනවා කියලා තේතුමක් කිව්වා. ඒ අනුව හිතනකොට මේ අදුක්කම සුඛය ඇත්තටම මේ දවස්වල අපි සාකච්ඡා කරන මජ්ජ සූත්‍රයේ සඳහන් වෙනවා. සාමාන්‍ය මානසික තත්ත්වය සැප වේදනාව එක්කන්තය, දුක් වේදනාව එක්කන්තය, මැද අදුක්කම සුඛ අදුක්කම සුඛ වේදනාව කියලා ඒ නොයලි පිට වෙනවා කියලා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්නේ එහෙමයි කියලා. එතකොට කොග්ගලගේ මහත්මයා යම්කිසි කෙනෙක් මේ අදුක්කම පදුක්ක මසුක වේදනාවට අවදි වීමෙන්ම යම්කිසි කැළවීමක් තියෙනවා කියන එක තමයි හිතට එන්නේ.
හොඳයි, තෙරුවන් සරණයි. ඒකත් බොහොම වටිනා අදහසක්. මොකද තවත් ගාක් වැදගත් සූත්‍රයක් මේ මජ්ජේ සූත්‍රය. ඒකෙදි කියනවා සෝ උබ අන්තේ විදිත්වාන, මේ අන්ත දෙක දකින්න ඕන විදිත්වාන. මජ්ජේ මන්තා නලිප්පති, මැද තැවරෙන්නත් එපා කියලා. එතකොට එහෙම කෙනා තමයි තම්බ්‍රූමි මහා පුරුසෝති. මහා පුරුෂයා කියන්නේ එහෙම කෙනාට. එයා තමයි තණ්හාව ක්ෂය කරලා දාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරන සූත්‍රය. එතකොට ඒකෙදී එක එක ස්වාමීන් වහන්සේලා මේ මත හයක් දේශනා කරද්දී වේදනාව සම්බන්ධ කරපු එක තමයි අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ. සුඛ වේදනාව එක්කාන්තයක්, දුක්ඛ වේදනාව තවාන්තයක්, අදුක්ඛම සුඛ වේදනාව මැද. එතකොට කොහොමද අන්ත දෙක දැකලා ඊළඟට මැදත් ඇවරෙන්නේ නැතුව තණ්හාව ක්ෂය කරන මාර්ගයට වැටෙන්නේ කොහොමද කියන එක තමයි අපි විමසලා, නුවණින් විමසලා දැනගන්න ඕන. ඒක තමයි මේ ධර්මයක් අහන එකේ වැදගත්කම මං හිතන්නේ. හොඳයි, දැන් අදහස් ගොඩක් ආපු හින්දා මං හිතනවා අපිට එතනින් එහාට යන්න පුළුවන්. දැන් මෙච්චරකල් අපි පුරුදු වෙලා ඉන්න ඇත්තේ දැන් වේදනා කීයක් තියෙනවද කියනකොට තුනක් තියෙනවා කියලා ඔක කටපාඩමින් කියනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනාව. හැබැයි එතනින් එහාට මේ වගේ ටිකක් හිතන්න සමහර විට උත්සාහ කරලා නැතුව ඇති. ඉතින් අපි මේක අවස්ථාවක් කරගමු මේ චූල වේදල්ල සූත්‍රයේදී මේ විසාක අහන ප්‍රශ්න ටික. ඊළඟට ඔය මේ PDF එක තියෙන අයට බලන්න පුළුවන්, එහෙම නැත්නම් සූත්‍රය තියෙන අයට. ඊළඟට මම 24 ට එනකන් කිව්වා, දැන් 25 මෙතන ඉඳන් දැන් ටිකක් පැහැදිලි වෙයි මොකද ওই ටික කතා කරපු හින්දා. දැන් මම මුලිනුත් කිව්වා මේ විසාක කියන්නේ අනාගාමි කෙනෙක් නේ. එතකොට අර අපි අහන මට්ටමින් නවත්තන්නේ නැහැ, ප්‍රශ්න තව තව අහගෙන යනවා මේක දිගින් දිගටම. මොකද ඒක එක හේතුවක් මේ ධම්මදින්නා තෙරණිය මේවා අවබෝධ කරගෙනද කියලා චෙක් කරගන්නත් වෙන්න පුළුවන්. අනිත් පැත්තට මේවා තව තව පැහැදිලි කරගන්නත් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි ඒකේ ඊළඟ ප්‍රශ්නේදී තව තව මේ කියන ඒවා පැහැදිලි වෙයි. 25 කියනවා සබ්බාය නුකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති. එතකොට සබ්බාය කියනකොට හැම සුඛ වේදනාවෙම රාගානුසය අනුසය වෙනවද කියලා අහනවා. සුඛාය වේදනාය රාගානුසය අනුසේති. ඊළඟට සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. හැම දුක් වේදනාවෙම පටිඝානුසය අනුසය වෙනවද? සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති. හැම අදුක්ඛම සුඛ වේදනාවකම අවිජ්ජානුසය අනුසය වෙනවද? අපිත් හොයන්න උත්සාහ කළේ අර එහෙම නොවෙන තැන් තියනවාද කියලානේ. ඔන්න ඒ ප්‍රශ්නේ අහනවා. ඒකේ බලමු අපි උත්තරේ. න කෝ ආඋසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය අනුසේති. න කියන එක මුලින් යෙදෙන හින්දා එතකොට හැම සුඛ වේදනාවෙම රාගානුසය අනුසය වෙන්නේ නැහැ කියනවා. ඊළඟට න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය අනුසේති. එතකොට හැම දුක් වේදනාවෙම පටිඝානුසය අනුසය වෙන්නේ නැහැ. න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසය අනුසේති. එතකොට ඔන්න හැම අදුක්ඛම අසුඛ වේදනාවෙම අවිජ්ජානුසය අනුසය වෙන්නේ නැහැ. එතකොට එහෙම නොවන මට්ටමකුත් තියෙනවා. මම පුළුවන් නම් හොයාගන්න අවශ්‍ය තැනක් ඒක. මොකද දුගතිගාමි වෙන එකෙන් බේරෙන්න අවස්ථාව තියෙන්නේ ඔවා දැනගැනීම තුල. දැන් ඊළඟ මේකටත් යන්න පුළුවන්. 26 සුඛාය පනෙය්‍ය වේදනාය කිං පහතබ්බා. සුඛ කියලා පනවපු වේදනාවල මොකද්ද ප්‍රහාණය කරන්න ඕන? කිං පහතබ්බා. දුක්ඛාය වේදනාය කිං පහතබ්බා. දුක් වේදනාව කියපු ඒවායි මොනවද ප්‍රහාණය කරන්න ඕන? ඊළඟට අදුක්ඛම සුඛාය වේදනාය කිං පහතබ්බන්ති. අදුක්ඛම සුඛ වේදනාවල මොනවද ප්‍රහාණය කරන්න ඕන? එතකොට ඒකට උත්තරේ නම් මං හිතන්නේ පැහැදිලි. සුඛාය කෝ ආඋසෝ විසාක වේදනාය රාගානුසයෝ පහතබ්බු. සුඛ වේදනාවල රාගානුසය තමයි ප්‍රහාණය කරන්න ඕන. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බු. දුක් වේදනාවල පටිඝානුසයයි ප්‍රහාණය කරන්න ඕන. අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බෝති. එතකොට අදුක්ඛම සුඛ වේදනාවේදී අවිජ්ජානුසය තමයි ප්‍රහාණය කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නෙත් තව ටිකක් අපිට හිතන්න උදව් වෙනවා මේක අවබෝධ කරගන්න. ඊළඟට අහනවා 27 දී සබ්බායනකෝ අය සුඛාය වේදනාය රාගානුසයෝපහතබ්බ. කියන්නේ හැම සුඛ වේදනාවෙම රාගානුසය ප්‍රහාණය කරන්න ඕනද? සුඛ වේදනාවල රාගානුසය ප්‍රහාණය කරන්න කිව්වනේ. එතකොට අහනවා හැම සුඛ වේදනාවෙම රාගානුසය ප්‍රහාණය කරන්න ඕනද? සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ ප්‍රහාතබ්බ. හැම දුක් වේදනාවෙම පටිඝානුසය ප්‍රහාණය කරන්න ඕනද? සබ්බාය දුක්ඛම සුඛාය වේදනාය විඥානසයෝ පහතබ්බෝති. එම දුක්ඛම සුඛ වේදනායෙම අවිද්‍යානුසය ප්‍රහාණය කළ යුතුයද කියලා. එතකොට මේ ඔක ගැනත් අපි පොඩි අදහස් ටිකක් බලමු. දැන් මේ මේ එතකොට මේ වේදනා ජාති තුනේ තෙරුවන් සරණයි.
අපිට එනවා දිගට මැවුණා.
එනවා නේද? ඔව් අපි අදහස් ටිකක් විමසමු දැන් මේ කියපු කරුණු ටික ගැන. තෙරුවන් සරණයි. ඔව්
කවුරෙන් ආරාධනා කරන්න කාටත් එකතු වෙන්න කියලා.
දැන් පුළුවන් නම් අදහසක් කියන්න. අර දැන් හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදෙන්නේ නැහැ කියලා කිව්වා. ඒවට උදාහරණයක් කියන්න පුළුවන්ද? සුඛ වේදනාවක් රාගානුසය නොයෙදෙන. ඊළඟට දුක්ඛ වේදනාවට උදාහරණයක් කියන්න පුළුවන්ද? පටිඝානුසය නොයෙදෙන. ඊළඟට අදුක්ඛම සුඛ වේදනාවකට උදාහරණයක් කියන්න පුළුවන්ද? කොයි අවස්ථාවේද අවිඥානුසය නොයෙදෙන්නේ කියලා කාට හරි පුළුවන් නම් කියන්න බලන්න. තව අදහස් තියනවද?
දේවා සරණයි කුද්දගේ මාත්මයා. ඔව් මම තවත් අහලා තියෙනවා මේ සිතේ විවේකය ඇති කරගන්න කියලා. මේ හැම දෙයකටම එකටි කායික කායික වශයෙන් විවේකීකුත් මානසික වශයෙන් විවේකීකුත් විවේකීකුත් ඒකම උපදි. මම හිතන්නේ යන්ත මාත්‍යාරේ ප්‍රපත්ත නිවැරදි කරන්නේ මේ වචනේ හරිනම් උපදි කියලා වශයෙන් විවේකයක් ගැන කතා කරනවා. ඒක විශේෂයෙන් මේ උපදි විවේකයක් වශයෙන් කියන්නේ කාමයෙන් තොර වුණු, ඒ කියන්නේ දේශාංගයෙන් තොර වුණු, ඒ කියන්නේ විතරාගී විතමෝයි විතදේශී කියන තර මට්ටමේ මට්ටමකට අපිට එන්න පුළුවන් නම් එන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට මේ ඔබතුමා කියපු විදිහට අර අපේ ආර්යත මහත්තයා කියපු විදිහට මම හිතන්නේ ප්‍රථම ඥානෙදි අපි අත් කරගන්නවා චිත්ත විවේකයක්. ඒ මතින් අපිට සුඛයක් ඇති කරගන්නවා, සුඛ වේදනාවක්. අන්න ඒ වේදනාවේදී මම හිතන්නේ මේ මේ අනුශය වශයෙන් අනුශය ධර්ම පවතින්නේ නැහැ කියලා මම හිතනවා. එතකොට මේ මම හිතන්නේ ඒක තමයි මමත් හිතේ ආරණස් මහත්තයා කියපු විදිහට අපේ සුඛ වේදනාව පිළිඳ පුළුවන්. ඒ කියන්නේ මේ මේ විදිහට මේ අනුශය ධර්ම පවතින්නේ නැති කියලා.
ඔව් ඒක හුඟක් නිවැරදි. අපි ඒක තව ඉස්සරහට කතා කරමු. මේ එතකොට ඒක අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. සුඛ වේදනාවේ රාගානුසය නොයෙදෙන. ඒ වගේ දුක්ඛ වේදනාවේ පටිඝානුසය නොයෙදෙන අවස්ථාවකට කාට හරි පුළුවන්කමක් තියනවා නම් බලන්න උත්සාහයක් කරලා උදාහරණයක් කියන්න පුළුවන්.
ඊළඟ සරණයි පොග්‍රේ මහත්තයා, මම හිතුවේ එකක් කියන්න කියලා. මොකද අපි බොහෝ විට අපි දැන් මේ හැමෝම උත්සාහ කරනවා යම් කිසි මේ මට්ටමකින් භාවනා කළ ධ්‍යාන මට්ටම වලට එන්නේ. ඒත් අපි යම් කිසි දුකටපත් වෙනවා. අනේ අපිට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න වෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ අන්නේ ඒක පටික අනුශයෙන් නැති මේ සුඛ දුක්ඛ වේදනා කියලා තමයි මම හිතන්නේ.
ඔව් ඒකෙත් සෑහෙන නිවැරදිභාවයක් තියෙනවා. අපි මේ තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරද්දී ඒකත් විස්තර කරනවා ටිකක්. තව කාගේ හරි මොනවා හරි අදහස් තියනවද?
සමාන කොක්කලගේ මහත්මය මේ දැන් අපි හිතමු මේ දැන් මට එනවා සිතිවිල්ලක් මේ තුන්නු දානයක් ගැන හරි එහෙම නැත්නම් මොකක් හරි කාට හරි උපකාරයක් කරපු දෙයක් ගැන හරි අමාරු ලෙඩෙක් මේ හොඳ කරපු දෙයක් මොකක් හරි වගේ සිතිවිල්ලක් එනකොට එතකොට හිතට යම් කිසි ආකාරයක සතුට දෙයක් ඇති වෙන්නේ ඒක ගන්න පුළුවන්ද තිරුවන් සරණයි
ඔව් මම හිතන්නේ මේ ඒ වගේ දේවල් වලදී අපිට අර හිතන්න පුළුවන් අකුසල් සිත් ඇති වෙන්නේ කියලා අපි ඒකේ අර මේ නිරාමිස සතුටක් වගේ දෙයක් ලබන්නේ කෙනෙකුට උදව්වක් කරලා ලබන සතුට වගේ එකක්. එහෙම නැත්නම් අපි කන්න හදපු දෙයක් තව කෙනෙකුට ඒක දෙන්න පුළුවන් නම් එතන එන සතුට ඒක නිරාමිස සතුට. ඒ කියන්නේ රාගානුසය යෙදිච්ච සුඛ වේදනාවක් නෙවෙයි එතන එන්නේ. එතන ඒ වගේ තත්වයක් තමයි ඇත්තටම මේ මට හිතෙනේ අර ලෞකික වශයෙන් ඇති කරගන්න පුළුවන් මට්ටම
ඒ කියන්නේ මහත්මයා මේ අර කලින් මහත්මයා කිව්වා වගේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඒ කියන්නේ සුගතියට යන්න නම් අනිවාර්යයෙන්ම යාවලදී තිබෙන ප්‍රීති සුඛ ඒවා විඳින්න ඕන කියන එහෙම අදහසක් එන්න පුළුවන් නේද මත් ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ
ඔව් ඒ සුගතිගාමි වෙන්න නම් අනිවාර්යෙන් අපි අහලා තියෙනවානේ අකුසල සිතක් අරමුණු වෙන්න කිය මේ කුසල් සිතක් අරමුණු වෙන්න කියලා අකුසල සිතක් අරමුණොත් දුගතිගාමි. එතකොට අකුසල් සිත් කියනකොට ලෝභ දෝෂ මෝහ මුල් උනේවා අකුසල් සිත්. එතකොට සුගතිගාමි වෙන්න නම් කුසල් සිතක් වෙනකොට අලෝභ අදෝෂ අමෝහ ස්වභාවයේ දෙන්න ඕන. අපි දැනට මෝහය පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට තේරුම් ගන්න පහසු වෙන ලෝභ දේශ ටික ගත්තොත් දැන් අපි අර දානයක් දීපු දෙයක් සිහි වෙනවා කියන්නේ එතකොට අලෝභ තත්වයක් එතන සිහි වෙන්නේ. එතෙන්දිත් පරිස්සම් වෙන්න ඕන අර දීපු දේ ගැන ලෝභ හිතන්නේ නැතුව මේකට මොනව කරයිද දන්නේ නැහැ. ඒ පැත්තෙන් හිතන්නේ නැතුව අර දුන්න කියන එකෙන් අත්හැරීම තුලින් සතුටු වෙන පැත්තෙන් හිතන්න. ඒ අලෝභ මූලිකව. ඒ වගේම අර දේශේන පැත්තෙදිත් අපි අපිට පුළුවන් නම් ඒක අදේශ පැත්තට හැරවෙන සිතක් බවට පත් කරගන්න. ඒ වගේ අවස්ථා තමයි ඇත්තටම මේවට උදාහරණ විදිහට ගන්න පුළුවන්. දැන් මේ හැමෝම ඔය ගැන හිතපු හින්දා අපිට මං හිතන්නේ ඊළඟ ඒකට පිළිතුර පැත්තටත් යන්න පුළුවන්. අපි බලමු මේ ධම්මදින්න තෙරණිය මොනවද දීපු උත්තර කියලා මේ විසාක අහපු ඒ ප්‍රශ්න තුනට. එතකොට ඒකට උදාහරණ තුනක් දෙනවා. ඉස්සෙල්ලා අපි ඒ තුන බලලා ඊට පස්සේ තව සාකච්ඡා කරන්න බලමු. ඉදාඋසෝ විසාක බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කියන්නේ කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියපු වචන මේ යෙදෙනවා. සවිතක්කං කියන්නේ විතක්ක සහිත, සවිචාරං විචාර සහිතව, ඊළඟට විවේකජං විවේකය සහිතව, පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ඥාණයට සමවැදිලා ඉන්නවා වෙලාව. මේ වෙලාවේදී රාගං තේන පජහති. එතන රාගේ යම්කිසි ප්‍රහාණයක් නැතයටපත් වීමක් තියෙනවා. න තත්ත රාගානුසය අනුසේති. එතෙන්දී අර කියපු රාගානුසය අනුසේ වෙලා නැහැ කියලා කියනවා. එතට අර දීපු පිළිතුර හරි ප්‍රථම ධානයෙන් එහා ඕන ධානයකදී ඒ தත්ත්වය අපිට ගන්න පුළුවන්. මොකද ඒක විශේෂයෙන්ම විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ච අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්න සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒක එක මේ අවස්ථාවක් නැත්නම් උදාහරණයක්. සුඛ වේදනාවේ රාගානුසය අනුසය නොවින. ඒක මං හිතන්නේ දැන් පැහැදිලි ඇති. අපි බලමු දුක්ඛ වේදනාව පැත්තේදී ටිකක් මේකේ පාලියේ වටිකනම් සමහර විට තේරුම් ගන්න අපහසු වෙයි මං කියාගෙන යන්නම්. ඉදාඋසෝ විසාක බික්ඛු ඉති පටි සංචික්කති. මෙන්න මෙහෙම භික්ෂුවක් හිතනවනම් කුදස්සෝ නාමාහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි. යදරියා ඊතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරන්ති ඉති. ඉති අනුත්තරේසු විමක්ඛේසු පිහං උපට්ඨාපයතු උපජ්ජති පිහප්පච්ඡාය දෝමනස්සං. ඒකේ කියන්නේ මේ ඉති අනුත්තරේසු අනුත්තර වූ විමොක්ඛේසු විමෝක්ෂේ කියන ඒ මට්ටමට අර ඉස්සෙල්ලත් කිව්වේ අර දැන් අපි ධ්‍යාන වඩන්න උත්සාහ කරනවා ඒ වුණාට මට මේක ලැබෙන්නේ නැහැ අනිත් අයට නම් ලැබෙනවා. ඒ වගේ හිතෙන්න පුළුවන් මාර්ගඵල පැත්තෙන්. අරය සෝවන් වුණා අනේ මට මම මෙච්චර උත්සාහ කරනවා සෝවන් වෙන්න බැරි වුණා නිතාම. නැත්නම් ඒ රහතන් වහන්සේලා දැකලා ඒ බොහොම වීරය කරන ආර්යයන් වහන්සේලාටම හිතෙන්න පුළුවන් අනේ මට කවද රහත් වෙන්න පුළුවන් වෙයිද කියලා. එතකොට ඒ එතෙන්දී එන සිත දෝමනස්ස සිතක්. ඒ කියන්නේ දෝමනස් ගතියක් තියෙන්නේ ඒ උනාට ඒකේ පටිගය යෙදිලා නැහැ. ඒක අර නිවන් මාර්ගයට යොමු වෙන විදිහට උත්සාහවත් වෙන ආකාරයේ දෝමනස්සයක් තමයි එතන එන්නේ. අපකට සාමාන්‍යයෙන් කියනවා නෙක්ඛම්ම දෝමනස්සය කියලාත් වචන යෙදෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ දෝමනස්සය එතෙන්දි කියනවා පටිගං තේන පජහති. මේකේ පටිගය යෙදෙන්නේ නැහැ. න තත්ත පටිගානුසය අනුසේති. ඒ අවස්ථාවේදී පටිගානුසය අනුසය වෙන්නේ නැහැ. ඒක තමයි මේ දුක් වේදනාවකට එක මේ උදාහරණයක් පටිගානුසය නොයෙදෙන. ඒක මාර්ගඵල පැත්තෙන් වෙන්න පුළුවන්, ධ්‍යාන පැත්තෙන් වෙන්න පුළුවන්. අනේ මට කවද මේවා ලැබෙයිද? මම මේ උත්සාහ කරනවා තාම නැහෙනේ. කියලා ඒ උත්සාහය අතාරින්න නෙමෙයි. තව අනිත් අය කරනවා දැකලා තව උත්සාහය වැඩි කරන පැත්තෙන්. එතකොට ඒ කරගත්තු අය එක්ක ද්වේෂ සහගත සිතක් නෙමෙයි එන්නේ. නැත්නම් ඊර්ෂ්‍යා සහගත සිතකින් නෙමෙයි. ඒගොල්ලන්ට පුළුවන් මටත් මේක මේ උත්සාහ කළොත් ලබා ගන්න පුළුවන් වෙයි නේද? තාම ලැබුණ නැහෙනේ කියලා අර දොම්නස් ගතියක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී ඒක කියනවා පටිගානුසය අනුසය වෙලා නැහැ කියලා. න තත්ත පටිගානුසය අනුසේති. ඊළඟට අපි බලමු අර ටිකක් තේරුම් ගන්න අමාරු එක මේ අදුක්කම සුඛ වේදනාවේදී ඉදාවුසෝ විසවක බික්ඛු සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති. චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. චතුර්ථ ඥානයට සමවැදිලා ඉන්නවා. හැබැයි එතන පොඩ්ඩක් මතක තියාගන්න අපි දැන් අහලා තියෙනවානේ චතුර්ථ ඥානයේ උපේක්ෂාව යෙදෙන්නේ කියලා. ඇත්තටම උපේක්ෂාව කියන්නේ මොකද්ද කියලා මේ දැනගන්න හොඳම අවස්ථාවක් තමයි පුළුවන් නම් චතුර්ථ ඥානය දක්වා හිත දිනු කරලා බලන්න. එතෙන්දී ඇත්තටම අත්දකින්න පුළුවන් මේ අපි දැනට මේ වචනෙන් කියන මේ සැපත් නැහැ දුකත් නැහැ කියන එකයි මේ උපේක්ෂා ගතියේ තියෙන වෙනස තමන්ටම අත්දැකීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ඔය ධ්‍යාන වැඩිම මම මේ බොහොම වැදගත් කියලා හිතන්නේ. ඒ අර වචනෙන් දැනගන්න දැනුමට වඩා තමන්ට ඒක අත්දැකීමේ හැකියාව තියෙනවා චතුර්ථ ධ්‍යානෙදී. හැබැයි මෙතෙන්දී අපි තව පොඩ්ඩක් මේකේ බලන්න ඕනේ. දැන් මේ චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති අවිජ්ජන්තේන පජහති. එතන අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. න තත්ත අවිජ්ජානුසය අනුසේති. එතන අවිජ්ජානුසය අනුසේ වෙන්නේ නැහැ. හැබැයි මෙතන මේ උපේක්ඛා සතිපාරිසුද්ධින් කියලා වචනයකුත් තියෙනවා. ඒ කියන්නේ සතියනුත් පාරිසුද්ධ ගතියක් තියෙන චතුත්ථ ඥානය ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට අපිට මේ ආර්ය ධ්‍යාන කියන මට්ටම යෙදිලා කියලා හිතන්න පුළුවන් එතෙන්දී. ඒක එතන අවිද්‍යාව නෑ කියන්නේ. නැත්නම් අපි දන්නවනේ සාමාන්‍ය ධ්‍යානවලට සමවැදුනට අවිද්‍යාව දුරු වෙලා නෑ නේ මාර්ගඵල ලැබලා නැති කෙනාගේ. ඒතර මෙතන මේ සතිපාරිසුද්ධෙන් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති කියන විදිහටත් තියෙදෙනවා. එතකොට ඒක තමයි මෙතන අන්න න තත්ත විඥානසය අනුසේතිති. මම හිතන්නේ දැන් වේදනා ජාති තුනේ රාගානුසය සුඛ වේදනායි රාගානුසය නොයෙදෙන එක අවස්ථාවක්. එතකොට ප්‍රථම ධානයේ ඉන්න එක ඉතින් ඒකෙන් තේරුම් ගන්න ප්‍රථම ධානයෙන් එහා ඕනම ධානයක් වෙන්න පුළුවන්. ඊළඟට දෝමනස්සය මේ දුක් වේදනාවේදී පටිගානුසය නොයෙදෙන අවස්ථාවක් තමයි. එතකොට මට කවද මේවා කරගන්න පුළුවන් වෙයිද කියන වගේ නෙක්ඛම් අදහසකින් එන දෝමනස්සය. ඊළඟට අදුක්කම සුඛ වේදනාවේදී චතුර්ථ ධාන මට්ටම තමයි එතන අදුක්කම සුඛ වේදනාව. මොකද ඒකත් අපිට හිතන්න පුළුවන් උපේක්ෂාව යෙදෙන්නේ චතුර්ථ ධානයේදී හින්දා ඒ මට්ටම. ඒ අවස්ථා තුන තමයි එතන වේදනා ජාති තුනේදී සඳහන් වෙන්නේ. දැන් මම මේකේ ඊටු ටිකත් සම්පූර්ණ වෙන්න අපි අර අදුක්කම සුඛ වේදනාවේ ඒක තේරුම් ගන්න පුළුවන් ඊළඟ ටිකත් අපිට බැලුවහම. මොකද මෙතනින් එහාට නිවන් මාර්ගය දෙසට යමු වෙන ඒ විවෘත වෙන විදිහක් පෙන්නනවා. ඒ හින්දා අපි ඒ ටිකත් බලලම ඊට පස්සේ සාකච්ඡා කරමු. දැන් 28 ඉඳන් ටික මම කියවන්නේ. සුඛාය පනෙය වේදනාය කිං පටිභාගෝති. මෙතන වචනයක් කියනවා පටිභාග කියලා. පටිභාග කියනකොට ඒක තේරුම් ගන්න ඒකේ ඉතුරු භාගය වගේ. ඒකටම සම්බන්ධ අනිත් භාගය පටිභාගය. ඒතකොට සුඛාය පනෙය වේදනාය කිං පටිභාගෝති. සුඛ වේදනාව කියලා පනවපු එකේ මොකද්ද පටිභාගය? ඒතකොට ඒකට උත්තරේ තමයි සුඛාය කෝවසෝ විසාක වේදනාය දුක්ඛා වේදනා පටිභාගෝති. ඒ පටිභාගයේ තමයි දුක් වේදනාව කියන එක. يعني සුඛ වේදනා අනිත් පැත්ත දුක් වේදනාව කිව්වා. ඊළඟට දුක්ඛාපනෙය වේදනායකින් පටිභාගෝති. දුක්ඛාය කෝ ආඋසෝ විසාක වේදනාය සුඛා වේදනා පටිභාගෝති. දුක් වේදනායේ පටිභාගය තමයි සුඛ වේදනාව. ඊට බලන්න ඔන්න ඒ සාමාන්‍ය කෙනාගේ තත්වයක් ඕක. සුඛ වේදනාවේ අනිත් පැත්ත දුක් වේදනාව කියලා විතරයි හිතන්නේ. දුක් වේදනාවේ අනිත් පැත්ත සුඛ වේදනාව කියලා හිතන්නේ. ඊට පස්සේ ඊළඟට අහනවා අදුක්කම සුඛාය පනෙය වේදනායකින් පටිභාගෝති. අදුක්කම සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? අදුක්කම සුඛාය කෝ ආඋසෝ විසාක වේදනාය අවිජ්ජා පටිභාගෝති. ඒකේ පටිභාගය අවිද්‍යාව. අදුක්කම සුඛ වේදනාවේ පටිභාගය අවිද්‍යාව. ඊළඟට අහනවා අවිජ්ජාය පනෙයකින් පටිභාගෝති. අවිජ්ජාය කෝ ආඋසෝ විසාක විජ්ජා පටිභාගෝති. එතකොට අවිද්‍යාවේ පටිභාගය විද්‍යාව. ඊළඟට විජ්ජාය පනෙය කෙන් පටිභාගෝති. විද්‍යාව කියලා පනවපු එකේ මොකද්ද පටිභාගය? විජ්ජාය කෝ ආඋසෝ විසාක විමුක්ති පටිභාගෝති. එතකොට විද්‍යාවේ පටිභාගය විමුක්තිය. විමුක්තිය කියන්නේ අපේ නිදහස් වීම, ගැලවීම වගේ විමුක්තිය. විමුක්තිය පනෙය කෙන් පටිභාගෝති. විමුක්තියේ මොකද්ද පටිභාගය? විමුක්තියා කෝ ආඋසෝ විසාක නිබ්බාණං පටිභාගෝති. ඒතර විමුක්තියේ පටිභාගය තමයි නිවන කියන එක. ඔන්න ඔය විදිහට ඒ පටිභාගය සම්බන්ධයෙන් පෙන්නනවා. ඒ කියන්නේ සුඛ වේදනාවේ පටිභාගය දුක් වේදනාව, දුක් වේදනාවේ පටිභාගය සුඛ වේදනාව. මේ දෙකේ එහාට මෙහාට පැන පැන ඉඳීමක්. ඒතකොට නිවන් මාර්ගයේ විවෘත වෙන්නේ අන්න අතන මේ ටිකක් හිතුවොත් බලා ගන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාවේ. අදුක්කම සුඛ වේදනාව තේරුම් ගන්න පුළුවන් කෙනාට පුළුවන් එතන අවිද්‍යාවේ යෙදිලා තියෙනවා කියලා නුවණක් ඇති කරගන්න. ඒ අවිද්‍යාවේ යෙදිලා තියෙනවා කියලා දැනගන්න කෙනාට විද්‍යාව පහළ කරගැනීමේ හැකියාව තියෙනවා. විද්‍යාව පහළ කරගැනීමේ හැකියාව තියෙන කෙනාට එතකොට එකෙන් මිදෙන විමුක්තිය ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. විමුක්තිය ඇති කරගන්න කෙනාට නිවනට අවස්ථාව තියෙනවා කියන වගේ අදහසක් තමයි එතන මේ මූලික වශයෙන් එකේ මට පේන්නේ. එතකොට අර සුඛ වේදනාවෙනුත් නෙමෙයි, දුක්ඛ වේදනාවෙනුත් නෙමෙයි, අදුක්කම සුඛ වේදනාව පැත්තෙන් තමයි මේ නිවන්ට පැත්තට යමු වෙන්න වැඩිපුර අවස්ථාවක් තියෙන්නේ කියන එක. හොඳයි, ඒ ටික තමයි ඒ වේදනා සම්බන්ධව මේ තියෙන ටික. අපි දැන් මේවයි කාට හරි ගැටලු තියනවද නැත්නම් වෙන අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න අපි සාකච්ඡා කරන්න බලමු. තෙරුවන් සරණයි.
දැයි කලින් මිස්ටර් පුලයි අදහස්
ගන්න. තෙරුවන් සරණයි. ඔව් මහත්මයා, මේ ඒ කියන්නේ දැන් අපි ප්‍රායෝගික පැත්තින් ගත්තොත් දැන් අපි ප්‍රථම ධ්‍යානය කියනකොට අපේ මේ පංචේන්ද්‍රයන් සම්පූර්ණයෙන්ම ඒ දින අරමුණු ගන්නේ නැති නිසා ඒ කියන්නේ අපිට මේ ජීවිතේ ජීවත් වෙන මේ කාලෙදී අපිට මේ කය අත්හරින්න බැරි නම් මරණ වේලාවකදී කොහොමවත් වෙන්නේ නැහැ කියන එක නේද මහත්මයා තිරුවන් සරණයි.
ප්‍රථම ධානයේදී කය අත්හරින්න බැහැ නේද කියන එක මට එච්චර පැහැදිලි නැහැ. මොකද අදහස් කළේ කියන එක. ඉතින් මෙතන දැන් මෙහෙමයි. දැන් ප්‍රථම ධානයට සමවැදීමේ හැකියාව තියෙනවා. ඕන කෙනෙකුට සමාධිය වඩලා ප්‍රථම ධානයට දක්වා දියුණු කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක මරණ මොහොතේදී වෙයි කියලා බලා ඉඳලා නම් බෑ. දැන්ම ප්‍රථම ධානයේ හදාගත්තොත් මරණ මොහොතේදීත් ඒ මට්ටමට වැඩේ. වැඩෙන්නේ එහෙම තමයි.
ඒක තමයි හැබැයි මාත්‍ය තිරවසර.
ඔව් ඒක කලින් පුරුදු කරන්නම ඕන. කියන්නේ අපි මම දැන් මේ වෙන වැඩ කර කර ඉඳලා ඔක බැරිය මැරෙන මොහොතේදී වඩා ගන්න කියලා බලන් හිටියොත් නම් ඒක සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක මේ සාමාන්‍ය ප්‍රඥාවක් තියෙන කෙනෙකුට වන් හිතන්නේ වැටෙන්න ඕන දෙයක් නේද? ඒ හින්දාම තමයි මේක අපි මැරෙන මොහොත ගැන ඊට කලින් අපි විමසුවොත් අපට අවස්ථාව තියෙනවා මේ මොහොතට හොඳට බය නැතුව මුහුණ දෙන්න. ඒකට සූදානම් වෙලා ඒකම තමයි මම අර ඉස්සෙල්ලා වේදනාව ගැන ප්‍රශ්නෙත් අහලා මේ අඩුගාණේ දුගතිගාමී වෙන එකෙන් බේරෙන්නවත් මොකද්ද කරන්න පුළුවන් කියලා සූදානම් වීමක් කරගන්න හැකියාව තියෙනවා මේ ධර්මය විමසන කෙනාට. ඒතට ඒ අවස්ථාව තියෙනවා. ඉතින් අපි එතනිනුත් එහාට අපි උත්සාහ කරන්න ඕන මේ ධර්මයක් අහන්න ලැබුණ මොහොතේ මේ ඊළඟ මොහොතේ සුගතියට පැනගන්න එකට වඩා මොකද සුගතිය ගියත් ආයේ දුගතිගාමී වෙන එකෙන් බේරිලා නැහනේ බුදුදහමට අනුව. සුගතියක ගියත් දුකමනේ. එතකොට මේ සංසාර දුකෙන් ගැලවිලා නැහනේ. එතකොට අපට අවස්ථාව තියෙනවා මේ ධර්මයක් අහන්න ලැබුණ වෙලාවක කොහොමද මේ සංසාරෙන්ම ගැලවෙන මාර්ගෙට එහෙම නැත්නම් නිවන් මාර්ගෙට යොමු වෙන්නේ කොහොමද කියන පැත්ත. දැන් එතන මම මේ තව අදහසක් පොඩ්ඩක් විස්තර කරන්න අර මජ්ජේ සූත්‍රෙත් ගත්තු හින්දා දැන් සුඛ වේදනාව එකාන්තයක් දුක්ඛ වේදනාව තවාන්තයක් මැද තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව. එතකොට අර මධ්‍යම ප්‍රතිපදාව පැත්තට එන්න ඉස්සෙල්ලා අන්ත දෙකෙන් මිදෙන්න අවශ්‍යයි. දැන් අපි සමාධිය වඩනවා හරි ධානය වඩනවා කියන හරි මට්ටම වෙනකොට ඇත්තටම ඔය ලෝභ දේශ යම් කිසි මට්ටමකට තුනී කිරීමක් ඔය කරන්නේ. කියන්නේ අන්තවලට වැටෙන්නේ නැතිව. ඒක දැන් නීවරණ පැත්තෙන් ගත්තොත් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි යටපත් කරන මට්ටමක් නේ සමාධි ධාන කියන්නේ. එතකොට ඒකෙනුත් බලන්න අර මධ්‍යම ප්‍රතිපදාව පැත්තට වැටෙන්න මේ අවස්ථාවක් ලබා දෙනවා. එතකොට සැප වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව ඒකාන්තයක් අදුක්කම සුඛ වේදනාව තමයි මැද. එතකොට ඊළඟට කියනවා මැදත් වෙරෙන්න එපා කියලා මජ්ජේ මන්තාන ලිප්පති. එතෙන්දි තමයි අර ඒකේ තියෙන මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව මොකද්ද එතන යෙදෙන්නේ? ඇයි ඇත්ත ඇති හැටි නොදකින්නේ? එහෙම හොයන කෙනාට එතන විද්‍යාව පහළ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එතන තමයි මම දකින්නේ අර සම්මා දිට්ඨිය ඇති කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. එතකොට අවිද්‍යාව නැති කරන මාර්ගයේ මොකද්ද? නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය මාර්ගයේ පැත්තෙන්, ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න අවස්ථාව මේ අදුක්කම සුඛ වේදනාව මට්ටමේදී තියෙනවා. සාමාන්‍ය කෙනාට අදුක්කම සුඛ වේදනාවක් තියනවද කියලා දකින්න අපහසුයි. යම් කෙසේ මට්ටමකට මේ මාර්ගයේ වඩන අයට තමයි මේ අදුක්කම සුඛ වේදනාව මට්ටමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ සුඛ පැත්තේ ඕනවට වඩා ඇලෙන පැත්තට යන්නෙත් නැතුව දුක් වේදනාව එනකොට ඒකේ ඕනවට වඩා ගැටෙන පැත්තට යන්නෙත් නැති කෙනාගේ තමයි හිතේ අර විවේකයක් ඇති වෙන්නේ, සංසුම්භාවයක් ඇති වෙන්නේ. ඒතර එතනින් හැකියාව තියෙනවා ඊළඟට මේ මොකද්ද මේ දැන් මෙතනත් හිටියට මේ සංසාරෙන් ගැලවිලා නැහැ නේ, දුකෙන් ගැලවිලා නැහැ නේ කියන මේ ලෝකයෙන් ඉක්මවා යන දැක්මක් ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ඇති කරගැනීමේ හැකියාව තියෙනවා එතෙන්දි නුවණින් විමසන කෙනෙකුට. ඒ වගේ අදහසක් තමයි මට
මේ
මොනා හරි මේ ගැන අදහස් තියෙනවා නම් අපි අවස්ථාව දෙමු. තෙරුවන් සරණයි. ඩිස්කනෙක්ට් වුණා. මම හිතන්නේ එහෙන් ඩයල් කරයි නේද?
සම්බිහුනේ.
ඒක පාරට මෙහා වුණා මම හිතන්නේ. මෙතන ඉන්නේ. ජොයින් කරා.
ඇන්ට
මට වයිදා ඔක්කොම ඉස්සන් දුණේ මොකක්ද? ඔව්. තෙරුවන් සරණයි මම නයි කනෙක්ට් වුණා වගේ.
ඔව්. ඔක්කොම ඉස්සන් දුණා. එයාට ඔක්කොම සම්බන්ධ නැහැ. නෑ. මම හිතන්නේ මම මේ පොලේ කපතන කියන පොඩි ප්‍රශ්න වගේක් හිතන්නේ මේ ඉන්ටර්නෙට් එකේ සමාවෙන්න එකේ සම්බන්ධ වෙන කොටක් ඉන්නේ. ඔක්කොම සම්බන්ධ වෙන කප්පාදු ටෙක් කරලා එමු.
ඔබතුමා විස්තර කරන තැන එතන කියලා තමයි හිතුනේ. ඒ ඇත්තටම ඒකට හේතුව අර සත්‍පාරිශුද්ධ නැතිකමද කියන එක. තව ඉදිරියට විස්තර කරනකොට ඔබතුමා ඒ ගැන සඳහන් කරයි කියලා හිතෙනවා. තේරවස.
එතන අපට මේ විදිහට මේ විමසන්න පුළුවන්. දැන් අර සුඛ වේදනා දුක්ඛ වේදනා කියන අන්ත දෙක දැකලා ඒවා වැඩක් නැහැ කියලා ඒවයින් මිදුණට මේගොල්ලන්ට අර අදුක්කම සුඛ වේදනා මට්ටමේ තියෙන අවිද්‍යාව අඳුරගන්න බැරි වීමක් තියෙනවා. ඒ නිසා තමයි අර සසරෙන් ගැලවෙන මාර්ගයට යන්න බැරි වුණේ. ඒ වගේ කෙනෙකුට මේ ධර්මය අහන්න ලැබුණා නම් නුවණින් විමසුවා නම් අන්න හැකියාව තියෙනවා ආර්ය මාර්ගයේ උපදවා ගන්න. ඒක තමයි මං කියේ මෙතන හොඳ අවස්ථාවක් සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලා. මොකද අර අන්ත දෙකේ ඉන්නකොට දැන් සාමාන්‍ය පෘථග්ජනයා ඉන්නේ ওই අන්ත දෙකේ. ඒ කියන්නේ අපිට දුක් වේදනාවක් දැනුණාම අපි හිතමු අර සාමාන්‍ය භාවනාවලදී ගන්න උදාහරණ, දැන් වාඩි වෙලා ඉන්නකොට කකුල රිදෙන්න ගන්නවා. එතකොට ඒ දුක් වේදනාවක්නේ. එතකොට සාමාන්‍ය කෙනාට එකපාරට හිතන මට්ටම තමයි කකුල දිග ඇරියොත් සැපයි. සුඛ වේදනාව තමයි විසඳුමක් විදිහට පේන්නේ. ඒ වුණාට එතෙන්දී අවබෝධයක් නැහැ මේ කකුල දිග ඇරගෙනත් තව පැය භාගයක් විතර ඉන්නකොට ආයේ මේක අකුල ගන්න වෙනව නේද? එතකොට අර දැන් සුඛයි කියන හිතන පැත්ත දුක් වෙලා, දැන් දුකයි කියන හිතන පැත්ත සුඛ වෙලා. ඒ කියන්නේ මේ ආයේ සුඛ වේදනාවයි දුක් වේදනාවයි පැන පැන ඉඳීමක් නේද මෙතන තියෙන්නේ. ඒ පන්නන්නේ මතක තියාගන්න. දැන් ඒක තව උදාහරණයක් ගත්තොත් අපි බඩගිනි වුණ වෙලාවක අපිට පේන්නේ මොනාහරි කෑවහම බඩ පිරුණහම තමයි මේකේ බේරුම තියෙන්නේ. ඔච්චරයි පේන්නේ. එතනින් එහාට පේන්නේ නැහැ. ඒ කියන්නේ දුක් වේදනාවේ මිදීම සැප වේදනාව විතරයි. දැන් අපේ ලෞකික ජීවිතයේදී වෙන්නේ ඕකමයි. අපි මොනාහරි දැනට තියෙන දුක් ටික නැති වෙන්නේ එක්ක සල්ලි හම්බ කරගත්තොත්, මොනාහරි අරවා මේවා එකතු කරගත්තොත් එහෙම කියලා අර සුඛ වේදනාව පැත්ත විතරයි පේන්නේ දුක වේදනාව දැනුණාට. එතනින් එහා දැකීමේ ශක්තියක් නැහැ. ඒ ශක්තිය ඇති වෙන්නේ අන්න දැන් අපි මේ භාවනාවේම අපි තව ටිකක් ගත්තොත් දැන් ඔය ගොඩක් අයට අත්දැකීම් ඇති මුලදී රිදුම් දැනුණාට වාඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා හොඳට හිත සමාධි වෙනකොට නැත්තම් වීරයක් ගන්නකොට අපිට අර රිදුමක් ආවට කකුල දිගාරින් නැතුව ඒකේ මිදීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අර සුඛ වේදනාව පැත්ත විතරක් නෙමෙයි එතකොට පේන්නේ. මේ දුක්ඛ වේදනාව සුඛ වේදනාවට පණින් නැතුවත් ඒකෙන් බේරෙන විදිහක් තියෙනවා. ඒක තමයි මේ අදුක්කම සුඛ මට්ටම කියන්නේ. අර ඒකේ තියෙන දුක් ස්වභාවයෙන් මිදෙනවා. ඒ එහෙම ස්වභාවයක්ත් තියෙනවා. ඔක දාන්න පුළුවන් සපාන්තයට. සපාන්තෙන් මිදෙන්න පුළුවන් දුක් විඳින්නම ඕනේ නැහැ සපාන්තෙන් මේ මිදෙන්න. ඒ සප ස්වභාවයේ රමදහත් භාවයට ගැනීමේ හැකියාවක් තියෙනවා. අතන තමයි මම අර ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ උපේක්ෂා මට්ටම නික අර ගැඹුරින් නෙමෙයි. ඒ කියන්නේ අදුක්කම අසුඛ ස්වභාවයට ගන්න පුළුවන්. එතකොට අපේ හිත බොහොම නිදහස් මට්ටමක දිනන. මොකද අර සැප පැත්තේ ඉලවන්නෙත් නැහැ, දුක පැත්තේ ඉලවන්නෙත් නැහැ. දැන් ඊට වඩා නුවණක්කින් මේ මෙහෙවන්න අවස්ථාව, විවේකය තියෙනවා හිතට. ඒ හිතට අන්න ධර්මය ඇහුනොත්, ධර්මය විමසුවොත්, අර ආර්ය මාර්ගයේ එලි කර ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ හිතට. ඒකම වෙන්නත් පුළුවන්. අර දැන් නීවරණ යටපත් වුණ හිතට තමයි ධර්මය දැකීමේ හැකියාව තියෙන්නේ, ඒ හැකියාව වැඩි වෙන්නේ. ඒකත් මන් දකිනවා මෙතන මේ අන්ත දෙක, දුක් වේදනා සැප වේදනා කියන අන්ත දෙක නැතුව අදුක්කම සුඛ වේදනා කියන මැදට ඇවිල්ලා ඊළඟ අවස්ථාව තමයි එතනිනුත් ධර්මය නුවණින් විමසීම තුළින් ඒ අදුක්කම සුඛේ ඇලෙන්නේ නැතුව මජ්ජේ මන්තා නලිප්පති කියන කෙනාට තමයි අර තණ්හාවෙන් ගැලවෙන්න පුළුවන්. දැන් තණ්හාවෙන් කරන දේ තමයි ඇත්තටම අර අන්ත දෙකේ එහෙට මෙහෙට පන්නන එක. දුක් වේදනාව දැනෙනකොට හිතන්නේ මේකේ විසඳුම සුඛ වේදනාව තමයි කියලා, ඒක තණ්හාවෙන් පෙන්නන එක. එතකොට සුඛ වේදනාව නැති වෙනකොට ආයි වැටෙන්නේ දුකට මිසක් කර මැද හරියට නෙමෙයි. සැපේ නැති වුණා කියලා දුකට පන්නනවා. ඒකත් කරන්නේ තණ්හාවෙන්. ඒක සාමාන්‍ය ලෞකික මට්ටමේ තියෙන එක. එතකොට මේ ගැන නුවණින් බලන කෙනාට, විමසන කෙනාට, එහෙම නැත්නම් සිහිය පිහිටන කෙනාට ඔය සතිපට්ඨාණයෙන් කරන්නේ ওই දේ තමයි ඇත්තටම. පෙන්නනවා මේ අර අන්තවලට පණින්න නැතුවත් මේක ඉක්මවා යෑමේ හැකියාවක් තියෙනවා. එතකොට මුලින්ම අහුවෙන්නේ මැද, ඒ කියන්නේ අදුක්කම සුඛ පැත්ත. එතකොට ඒ අදුක්කම සුඛ පැත්තේ ඉඳනොත් තවත් නුවණ, සිහියයි නුවණයි සති සම්පජන්නේ යෙදෙනකොට හැකියාව තියෙනවා මේ ආර්ය සම්මාදිට්ඨිය ඇති කරගන්න. එතකොට මේ සම්මා දිට්ඨියේදී ඔන්න අපිට දැන් මට මෙතන කියන්න ඕන වුණ තව එකක්, මේ වේදනා ගැන විතරනේ කිව්වේ. සම්මා දිට්ඨියේදී ওই වේදනා වර්ග කරනවා විතරක් නෙමෙයි, වේදනාව කියන්නේ මොකද්ද? ඉති වේදනං, ඉති වේදනස්ස සමුදයෝ, මේ වේදනාව හටගත්තේ ඇයි, මේ වේදනාවේ අත්තංගමය මොකද්ද? අපි අර ඉති වේදනං, ඉති වේදනස්ස සමුදයෝ, ඉති වේදනස්ස අත්තංගමෝ කියන මම හිතන්නේ අපේ අනිච්ච සංඥා සූත්‍රෙදි මන් රූපය ගැන කතා කළා වගේ මේ පංච උපාදානස්කන්ධෙම වේදනාව ගැනත් ඒ තුන් ආකාරයට බලලා සම්මා දිට්ඨිය ඇති කර ගැනීම අවශ්‍යයි. මේක තමයි මේ ධර්මයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය.
දැන් එහෙනම්ද
ඔව් තිරුවන් සරණයි. මම විසන්දි වුණා නේ දායි. හොඳයි, කාට හරි අදහස් තියෙනවද? නෑ, ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මං ඒ අන්තිමට කියපු ටික හුණක් දන්නේ නැහැ. මං ආයේ කියන්නම්. මෙතන අර වැදගත් දෙයක් තියෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේදී ඉන්නේ මේ සුඛ වේදනාවේ, දුක වේදනාවේ දෙපැත්තේ පණින ස්වභාවයක් තියෙනවා. අපිට දුක් වේදනාවක් දැනුනොත් අපිට මේකට විසඳුම පේන්නේ සුඛ වේදනාව පැත්තෙන් විතරයි. ඒ ළඟට සුඛ වේදනාවක අනිත් පැත්ත පේන්නේ දුක් වේදනාව විතරයි. ඒක තමයි අර පටිභාගය කියලා කිව්වේ. එතකොට මේක නුවණින් බලන කෙනාට, එහෙම නැත්නම් මේ භාවනාවේ යෙදෙන කෙනාට පුළුවන් ඒකේ අර දැන් අපිට කකුල රිදෙන්න දැනුණාම කකුල දිගාරින එක විතරක් නෙමෙයි, මේකේ තවත් පැත්තක් තියෙනවා. මේ කකුල දිගාරින්නේ නැතුවම මේ දුක් වේදනාවෙන් මිදීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාව පැත්තට පනින්න නැතුව දුක ස්වභාවය අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක අත්දකින්න පුළුවන්. එතකොට ඒකේ අර මැද පැත්තකුත් තේනවා, දුක්ඛම සුඛ වේදනා ස්වභාවයක්. ඊළඟට ඒ අදුක්කම සුඛ වේදනා ස්වභාවය අපිට ඒ විදිහට දුක් වේදනා පැත්තෙත් දකින්න පුළුවන්, සුඛ වේදනා පැත්තෙත් දකින්න පුළුවන්. ඒ කියන්නේ අන්ත දෙකේ කොයි පැත්තෙන් ආවත් ඒකේ මැදකුත් තියෙනවා කියන එක දකින්න පුළුවන්. ඒක තමයි අදුක්කම සුඛ වේදනා මට්ටම. එතකොට ඒ අදුක්කම සුඛ වේදනා වේදිත් හැකියාව තියෙනවා තවදුරටත් ධර්මයේ නුවණින් විමසන කෙනාට. මෙතනත් අවිද්‍යාව යෙදිලා නේද? මේකෙන් විද්‍යාව පහළ කරගන්නේ කොහොමද කියන මට්ටමේදී තමයි අර සම්මා දිට්ඨිය පහළ කරගන්න හැකියාව තියෙන්නේ. ආර්ය සම්මා දිට්ඨිය. එතන මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක මම අපේ කලින් සාකච්ඡාවකත් සම්බන්ධ කළා. අනිච්ච සංඥා සූත්‍රයේදී අපි බොහොම විස්තර කළා. මේ අනිච්ච සංඥාව කියද්දී රූපේදී කතා කළා, ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඒ කියන්නේ රූපේ වෙනස් වීම විතරක් නෙමෙයි, එතන දකින්න කරුණු තුනක් තියෙනවා කියලා. රූපේ කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ නිරෝධය මොකද්ද? නැත්නම් හට නොගැනීම මොකද්ද කියන එක. ඒ විදිහටම මේ වේදනාවෙත් දකින්න තියෙනවා ඉති වේදනං ඉති වේදනස්ස සමුදයෝ ඉති වේදනස්ස අත්තංගමෝ කියලා. එතකොට ඉති වේදනං කියනකොට මේ දැනට දැනෙන වේදනා මට්ටම මොකක් හරි මෙන්න මේකයි වේදනාව. ඊළඟට වේදනා සමුදය කියනකොට අපිට අර පස්සපච්චය වේදනා කියන එක මතක් කරන්න පුළුවන්. ඒතර මේ ස්පර්ශයක් නිසාමයි මේ වේදනාව හටගෙන තියෙන්නේ. මේ ස්පර්ශය නොයදුනා නම් වේදනාව හටගන්නේ අත්තංගමේ කියන එක. අන්න ඒ විදිහට ඒ වේදනාවේ අනිච්ච සංඥාව වැඩිම තුලින් මේ සම්මා දිට්ඨිය ඇති කරගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි මම ඒ අන්තිමට කෙටියෙන් සඳහන් කළේ. තෙරුවන් සරණයි. මොනවා හරි අහන්න තියනවාද?
තෙරුවන් සරණයි ડોક્ટર රවි. මට පොඩි දෙයක් මතක් වුණා. මම ඒක මම හිතනවා ඔබට ඒක අදහසක් දක්වන්න පුළුවන් කියලා. ඇත්තටම අපි අර බොජ්ජංග සූත්‍රය ගැන ගන්නකොට අපිට නිතරම පේන දෙයක් තමයි අරහත්ත්වයට පස්සේ රහතන් වහන්සේලාටත් වේදනාව ඉවත ගන්න බැරි තත්ත්වයක් ආවයි කියන එක. එතකොට අපි කොහොමද ඒ තත්ත්වය දකින්නේ? මේක නම් හොඳටම දන්නවා. අනුසේධම ප්‍රහාණය කරලා අරහත්ත්වයට පස්සුණු ඒ ස්වාමින් වහන්සේලාට දරා ගන්න බැරි තරමට දුක් වේදනාව ආවයි කිය. එතකොට අපි එතනදී බොජ්ජංග පිරිතෙන් අර බොජ්ජංග ධර්මය මතක් කරලා දීමේ තුලින් තමයි ඒක සමනයක සමතයකට පත් වුණේ කියලා. අපි කොහොමද ඒක තේරුම් ගන්නේ එතනදී පොගල් විමාන?
එතන කරුණු දෙකක් තියෙනවා. දැන් අර ගිරිමානන්ද හාමුදුරුවන්ට වගේ දැන් මේ දස සංඥාව දේශනා කිරීම තුළින් ඒව වැඩිමක් සිදු වෙලා එතන එකක් එක පැත්තකින් අරහත්වයටපත් වුණා, අනිත් පැත්තෙන් වේදනාව දුරුණා කියන කරුණු දෙකම යෙදුණා. එතන ඒකෙන් අපිට ගන්න පුළුවන් පණිවිඩයක් දැන් පෘථග්ජන මට්ටමක ඉඳලා අරහත්වයට දක්වා යන්න මේ දස සංඥාවෙන් ඒ වැඩිීමේ හැකියාව. එතන මම මේ අනිච්ච සංඥාව තමයි වැඩිපුරම ගත්තේ. මොකද ඒක අපි කතා කරපු හිඳයි, ඒකෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් හිඳා. අනේ ඒ වගේ අවබෝධයක් සාමාන්‍ය මට්ටමක අපි දන්න වේදනාව ඒක විතරක් නෙමෙයි, මේ වේදනාවේ සමුදයකුත් තියෙනවා, අත්තංගමේකුත් තියෙනවා කියන එක නුවණින් බලන්න ඕනේ. එතකොට ඒකේ වේදනාවේ සමුදය දකින්න වෙනවා පස්සේ විදිහට. පස්සේ කියනකොට මේ ආයතන 6න් එකකින්මයි සම්පස්සේ කියන එක තියෙන්නේ. ඒ 6න් එකක් නිසාමයි මේ වේදනාව හටගෙන තියෙන්නේ. ඒ පස්සේ නොතිබුණා නම් මේ වේදනාව හටගන්නේ නැහැ කියන ධර්මතාවයේ නුවණින් දකින්න තියෙනවා. ඒකෙන් අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඉතින් මෙතන අනිත් ප්‍රශ්නේ තමයි රහතන් වහන්සේට කොහොමද මේ වේදනාව දැනෙන්නේ කියන අදහස. ඒක තේරුම් ගන්න නම් ඉතින් මේ විදර්ශනාව ටිකක් වැඩෙන්න තමයි ඒක ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ මට හිතෙන්නේ. අර සාමාන්‍ය මට්ටමක ඉඳන් අපි ඇහුවට එතකොට රහතන් වහන්සේට රිදුන්නේ නැද්ද? නැත්තම් ඔයගේ ප්‍රශ්න ඇත්තටම අර දැන් ප්‍රඥාව වැඩෙන්න ඒවයි ටිකක් අදාළත්වයක් නැති වෙනවා. ඒකට මම පොඩි උදාහරණයක් දුන්නොත් දැන් තේරුම් ගන්න රහතන් වහන්සේ කියනකොට මේ කය සම්පූර්ණයෙන් අතහැරිය කෙනෙක්. ආයි කය පොඩ්ඩක්වත් අල්ලගෙන නැහැ මගේ මම කියලා. ඒ මට්ටමකදී දැනෙන වේදනාවයි මේ අපි කතා කරන වේදනාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි වේදනාව කතා කරන්නේම මේ මේක මට වේදනාව මගේ ශරීරයට මගේ කකුල තමයි රිදෙන්නේ කියන මට්ටමේ. රහතන් වහන්සේට තියෙන්නේ ඒ මට්ටමේ ඒ කායික වේදනාව නෙවෙයි. අතෑරපු කයක් නිසා යම්කිසි පීඩා මට්ටමක් ඒක බොහොම සියුම් මට්ටමක් මේ අපි කතා කරන මට්ටමට වඩා. ඒ වගේ අදහසක් තමයි ඉතින් මට ඒක දැනට කියන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ සාමාන්‍ය ලෝකෙක ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉඳලා ලෝකෝත්තර දැක්ම දක්වා කොහොමද බුද්ධ දේශනාව අනුව මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක. එතෙන්දි විශේෂයෙන් මුලින්ම වේදනාවල අන්ත දෙක දකින්න ඕන. සෝබන්තේ විදිත්වාන සුඛ වේදනාව දුක්ඛ වේදනාව කියන එක ඒ දෙක අන්ත දෙක දකිනකොට පේනවා මැදකුත් තියෙනවා කියලා. නැත්නම් අදුක්ඛම සුඛ වේදනා මට්ටම ඊළඟට කියනවා මජ්ජේ මන්තා නලිප්පති. මේ මජ්ජේ සූත්‍රයේදී එතකොට මැදත් ඇවරෙන්නේ නැති වෙන්න නම් මැද තියෙන එතන යෙදෙන අපේ මෝහය අඳුර ගන්න ඕන. එතෙන්දි තමයි එතන අවිද්‍යාව දකින්න පුළුවන් වෙන්නේ. ඒ අවිද්‍යාව දැකීම තුළින් තමයි විද්‍යාව පහළ වෙන්නේ, විමුක්තිය පහළ වෙන්නේ, නිවන කරා මාර්ගය එළි වෙන්නේ කියන එක. පෙරුවන් සරණයි.
ඔව් පෙරුවන් සරණයි. කෝගලික මාත්මය ඇත්තට මෙතනදී මතු කරගන්න බලාපොරොත්තු වෙන මේ කායික දුක්ඛය කියන එක මම හිතන්නේ රූපය පවත්වාගෙන යෑමේදී රහතන් වහන්සේට පවා කියන බව තමයි මේ වචංග සූත්‍ර වලින් තේරුම් ගන්න. නමුත් අර ඇස කන නාසය දිව කියන ඉන්ද්‍රියන් ඔස්සේ ලැබෙන දෝමනස්සයක් දුකක් දෝමනස්සයක් ලැබෙන්නේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ ලෝකෝත්තර උපේක්ෂාව උපේක්ෂාවට පත් වෙලා ඉන්න බව තමයි තේරුම් ගන්නෙ. නමුත් අර කය කියන කීදී අනිවාර්යෙන්ම අපි දන්නවා අපි ධර්ම ක්‍රමයටත් විපාක වශයෙන් දුක්ඛ සාගර කාය විඥානය කියන එක හැමෝටම තියෙනවායි කියලා ඒ අනුව තමයි තේරුම් ගන්නෙ. රහතන් වහන්සේට කය පිළිබඳව ඒ වේදනාව ලැබෙන බුදුරජාණන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණ බව අපි දන්නවා. ඒක ඇරෙනකොට නමුත් අර සෝම කියන්නේ දෝමනස්ස සෝමනස්ස කියන්නේ ඇහැ කන දිව නාසය වගේ දේවල් පාවිච්චි කරලා මත මනසෙන් ඒ දුක් විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. උපේක්ෂාව ස්ථාවර උපේක්ෂාවක් කියන බව තමයි අදහස් වෙලා තියෙන්නේ. හොඳයි කල්‍යාණ මිත්‍රෙන්ට එකතු වෙන්නම් නැවතත් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට තව විනාඩි 15ක පමණ කාලයක් තියෙනවා. සේන මාත්මය ඔබට පුළුවන් අපි
තෙරුවන් සරණයි. අද බොහොම වැදගත් සාකච්ඡාවක් කියලා ඉතින් මට තේරෙන විදිහට නම් සුඛය කියන එක තුලම තියෙනවා දුක්ඛය කියන එක. ඒ කියන්නේ අපි හැම සුඛයක්ම ඒ සුඛය නැති වෙනකොට එකින් ඇති වෙන්නේ මතු වෙන දුකක්. ඒ වගේම දුකක් තියෙනවා සුඛය කියන එක. ඒකට දුක නැතිවීමම සුඛයක් හැටියට අපි සලකනවා. එතකොට අදුක්කම සුඛ කියන ඒ தත්ත්වය අපි දන්නවා අවිද්‍යාව කියලා. මොකද අවිද්‍යාව කියලා කියන්නේ හේතුව අපි ඒකේ ගැබ්බ ගන්න හිතනවා. කියන්නේ ඒක තමයි හරි කියලා හිතන එක තමයි අවිද්‍යාව. දැන් ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අනිත්‍ය විදිහට හිතන්න පුළුවන් නම් එතන ඒ අර සතිපට්ඨාන කියන වගේ අනුත්තර සිතක් ඇති කරගත්ත පුළුවන් නම් අපිට ඒ අදුක්කම දුකෙනුත් එතර වෙලා එතර වෙන්න පුළුවන් කියන එකයි මට තේරෙන්නේ. ඒ වගේම අර මේ රහතන් වහන්සේලාට දෙකායක වේදනාව තියෙන එක ගැන මට හිතෙන්නේ දැන් අපි හැමතිස්සෙම හිතන්නේ මේ වේදනාව කියන එක ආත්මීය වශයෙන් අපිට වේදනාවක් වෙනවා, අපිට සුඛ වේදනාවක් වෙනවා, අපිට දුක් වේදනාවක් වෙනවා. ඒ විදිහට රහතන් වහන්සේලාට මට හිතෙන්නේ නම් ආත්මීය ගතියක් නැහැ, අනාත්ම ගතියකුයි රහතන් වහන්සේගේ සිතේ හැමතිස්සම තියෙන්නේ. ඒ නිසා එතන වෙන සිද්ධිය ගැන දැනීමක් පමණයි. නැතු ඒකින් මෙහෙම දුක අපිට වගේ දුක් වේදනාවක් කියලා කියන්නේ දුක් වේදනාව කියන නම පාවිච්චි කළාට ඒ ශරීරයේ වෙනස් වීම මේක ශරීරයේ පීඩාවකට පත් වෙන වෙනස් වීමක් කියන එක හැඟීමක් ඇති වෙනවා කියන එකයි මට හිතෙන්නේ. ඒකෙන් උන්වහන්සේලාට දැනෙන්නේ නැතුව අපිට වගේ මේ අපිට නම් කොන්දේ අමාරුවක් තියෙනකොට කෑ ගහන එහෙම බෙහෙත් ගන්න යන්න ඕනේ කියන එහෙම මේ දුර්වල අදහස් ඒ උන්වහන්සේලාට නැහැ කියන එකයි මගේ තේරෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සේන මහත්මයා. මේ බොහොම පිං අර ජයන්ත මහත්මයා කිව්වේ බුදුරජාණන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණා කියලා. ඉතින් ඇත්තට මේක අපි තමයි කියන්නේ එහෙම. එහෙම නැතුව ඇත්තටම බුදුරජාණන් වහන්සේට එහෙම කොන්දේ අමාරුවක් තිබුණා කියලා එහෙම ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේක අපිට වුණත් දැන් යම් යම් අවස්ථාවක දකින්න පුළුවන්. දැන් කිසියම් ආකාරයක වේදනාවක් තියෙනකොට අපිට තුවාලයක් කියලා එහෙම නැත්නම් ඒ වගේ ලාග අපි දැන් හිත එකෙන් කරගත්තා කො හොඳට දෙකක් පේනවා. එකක් තමයි මේ ඇත්තට මේ තුවාලයක මොකක් හරි ඒ කිසියම් ආකාරයක තිබෙන ඒ සෛලවල මොකක් හරි එතන තියෙන ඒ ගැටීම නිසා ඇතිවන ඒ වේදනාව ශාරීරික වේදනාවයි. මේක අයින් කරගන්න මේ දුක් වේදනාව අයින් කරගන්න මේ හිතේ ඇතිවන එක ඒ දෙක ටිකක් පේනවා. දැන් ඕක තවත් සරලව ගත්තොත් දැන් භාවනා කරනකොට හොඳට පේනවා. දැන් අර අපිට ඔය කැසෙන කසන තැන් ඔය ඒ වගේ තැන් ඇති වෙනකොට ඕක ටිකක් බැලුවොත් එහෙම මේ ඒ ඇති වෙන ඒ දැනීම ඒ කැසීමේදී ඒ එතන තිබෙන ඒ අපි කොහොමද ඒකට කියන්නේ මේ කරියා යපහසුතාවය හරි පුංචි. හැබැයි ඒක අයින් කරන්න අර හිතට එන ඒ හැඟීම ඊට ඒ හිතවිල්ල ඒක තමයි හරි ප්‍රබල. ඉතින් අර සාමාන්‍යයෙන් මම හිතන්නේ රහතන් වහන්සේලා වගේ එහෙම වේදනාවක් දකින්නකොට කකුලේ වේදනාවක් ඇඟේ වේදනාවක් මෙතන මේ ඇඟිල්ලේ වේදනාවක් පිටකොන්දේ වේදනාවක් කියලා දකින්නේ නැහැ. එතන වේදනාවක්ම පමණයි දකින්නේ කියලා හිතෙන තරුවන් සරණයි.
හොඳයි. තවත් අදහස් තියෙනවද කල්‍යාණ මිත්‍රෙන්ක? අපි සාමාන්‍ය ජීවිතයේදී දිනදා ජීවිතයේදී අපිට වැඩිපුරම දැනෙන්නේ මේ ඕලාරක වශයෙන් දැනෙන ඒ දෙකෙන් තමයි
අපිට ආරි මහත්මයා ඔබේ මයික්‍රෝෆෝනේ ප්‍රශ්නයක් නිසා අපිට ඇහෙන්නේ නැතුව ගියා. අපෝ මොන ඉඳලා කිව්වොත් හොඳයි මට දැන.
දැන් ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා කියන්න.
මම කියාගෙන ගියේ දැන් කොක්ලිගේ මාතේ සඳහන් කරපාරදී අපි එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් අපි ගත කරන්නේ එක්ක සුඛ වේදනාවේ එක්ක දුක් වේදනාවේ. මොකද ඒ දෙක විතර අපිට ඕලාරික වශයෙන් ලුකුවට දැනෙන්නේ. ඒ වුණාට ජීවිතයේ දැන් දවසේ පැය 24න් වැඩි වෙලාවක් අපි ගත කරන්නේ අදුක්කම සුඛ වේදනාවෙන් කියලා මට හිතෙනවා. මොකද හැම වෙලෙම එක්ක ඒක තමයි අපිට දැනෙන්නේ නැත්තේ. එහෙමනම් අපිට මේ විද්‍යාව පස්ස කරගන්න තියෙන අවස්ථාව ඇත්ත වශයෙන්ම
එහෙම නැතුව ගියා. ආරි මහත්මයා, ආරි මහත්මයා නැවත එහෙම නැතුව ගියා.
දැන් ඇහෙනවද?
දැන් ඇහෙනවා.
තමා වෙන මගේ මයික් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මං අර මං කිව්ව විදිහට එතකොට මුළු දවසෙන් පැය 24න් එහෙම බලනකොට තමාට පැය 20ක් 22ක්ම අපිට ඇත්තේ මේ අදුක්කම සුඛ වේදනාව අර අපි ලොකුට දැනන ඕලාරික වශයෙන් දැනන සුඛ දුක් වේදනා විතර. එහෙමනම් අපිට මේ විද්‍යාව පහළ කරගන්න තියෙන අවස්ථාව ඇත්ත වශයෙන්ම වැඩි දවස් 30. මොකද ඒ අදුක්කම සුඛ වේදනාවට අපි යොමු වෙන්න පුළුවන් නම් එහෙමනම් මං අහන්න කැමති කොග්ල මාත්‍යා මේ අදුක්කම සුඛ වේදනාවේදී අපි දැකේ කළ යුත්තේ එතන අපි ඒ වෙන දැන් වේදනාවක් ගත්තොත් දැන් අර තේන මාත්‍යාත් නැත්නම් මාත්‍යාත් කිව්ව පරිදි වේදනාවක් දැක්කොත් එතන අපි අනිත්‍ය භාවනාවක් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වේදනාව සමුටයිච්ච දෙයක් නෙවෙයි. ඒක ක්ලේම් කරන්නේ නැතුව ඒක වේදනාවක් විදිහට බැලීම පමණක් නේද? ඒක සමුටයිච්ච කරගන්නේ නැතුව ඒක පුද්ගල ස්වභාවයෙන් බලන්නේ නැතුව වේදනාවක් විදිහට බැලීම තියෙන අවස්ථාවල් වැඩි කියලා හිතන මට දවස් සිරාමයි.
ඔව් එතන දැන් මේ අපිට ඒ කියපු කතාව හරියටම හරි දැන් වැඩිපුර දැනෙන්නේ සුඛ වේදනාව හරි දුක්ඛ වේදනාව හරි ওই දෙකේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒක කරන්නේ තණ්හාවෙන්. ඒ කියන්නේ තණ්හාව බලවත් කෙනාගේ සාමාන්‍ය පෘථග්ජන කෙනාගේ මේ සැපයි දුකයි විතරයි පෙන්වන්නේ. එතනින් එහාට දකින්න උත්සාහයක් ගන්න කෙනාට, ඒ කියන්නේ යම්කිසි සිහියක් පිහිටලා මේක ගැන විමසිල්ලෙන් බලන්න උත්සාහ කරන කෙනාට තමයි නෑ ඒ දෙකට අමතරව මේ මැදහත් ගතියකුත් මේකේ තියෙනවා නේ. සැපට දාන්නෙත් නැති, දුකට දාන්නෙත් නැති පැත්තක් තියෙනවා කියලා දකින්න පුළුවන් වෙන්නේ යම්කිසි උත්සාහයක් ගන්න කෙනාට. ඒක තමයි මේ මේ සතිපට්ඨානෙන් කරන්නේ. ඇත්තටම කය ගැන බැලුවා වගේම ඊළඟට වේදනාව ගැනත් බලන්න තියෙනවා. ඒ බැලීම තුළදී මුලින්ම අහුවෙන්නේ අර සැප දුක අන්තවල අන්ත දෙක දකිනවා. ඊළඟට අන්ත දෙක දකින්න නැතුව සාමාන්‍ය මැදහත් මට්ටමක ඉන්න පුළුවන්කමක් ඇති වෙනවා. දැන් මේ මැදහත් මට්ටමේ දිත් ඊළඟට නුවණ මෙහෙවන්න ඕන. මෙතනත් මේක නෙමෙයි මේ කෙලවර. මෙතනත් අවිද්‍යාව යෙදිලා තියෙනවා. අවිද්‍යානුසය යෙදිලා තියෙනවා. එතකොට අපිට දැන් මේ මේ වේදනාව ගැන බලද්දි, වේදනාව මෙනෙහි කරද්දි විශේෂයෙන් ධර්මයේ පැත්තෙන් දැනුවත් වෙලා ඉන්න ඕන. අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියන එක. ඒක මම මේ මේ අපේ සහභාගී වෙන අය අපේ අනිත්‍ය සංඥා සූත්‍රයේ සාකච්ඡාව ඇහුවේ නැත්නම් ඒක අහලා බලන්න. ඒකේ මේ රෙකෝඩින් එක ඇති ගොඩාක් අපි ගැඹුරට කතා කළා අනිත්‍ය සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකක්ද කියන එක ඒ සංයුක්ත නිකායේ අනිත්‍ය සංඥා සූත්‍රෙදී පැහැදිලිව සඳහන් වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නා මේ අනිත්‍ය කියන්නේ මේ තිබිලා වෙනස් වෙලා යන එක කියලා. ඊට වඩා ගැඹුරු තේරුමක් තියෙන අනිත්‍ය සංඥාව කියන එකේදී ඒක තමයි මම අර අන්තිමට කියන්න උත්සාහ කළේ. ඒතකොට අනිත්‍ය සංඥාව කියද්දි වේදනාවේ කරුණු තුනක් බලන්න තියෙනවා. ඒක තමයි ඉති වේදනම්. මෙන්න මේකයි වේදනාව. ඊළඟට ඉති වේදනස්ස සමුදේය. මෙන්න මේකයි මේ වේදනාවේ සමුදේය. ඉති වේදනස්ස අත්තගමෝ. මෙන්න මේකයි මේ වේදනාව හට නොගන්න ස්වභාවය, නිරුද්ධ ස්වභාවය. කියන්නේ සමුදේ යෙදුනේ නැත්තම් මේක නැහැ. එතකොට ඒක අපිට ඊළඟට තව තැන් වලින් ගන්න වෙනවා. වේදනාවේ සමුදේ වෙන්නේ පස්සේ, පස්සපච්චයා වේදනා කියන එක. එතකොට අනිවාර්යෙන් ඒ පස්සය සය ආකාරකින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගහන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියන ආයතන හය එකක් මුල් කරගෙන එන පස්සයක් නිසාමයි මේ වේදනාව හටගෙන තියෙන්නේ. වෙන වේදනාව හටගන්න විදිහක් නැහැ. එතකොට මේ පස්සයත් හේතුඵලයි. එතකොට ඒක අනිත්‍ය ස්වභාවයක් තියෙන. එතකොට පස්සේ නිරුද්ධ වෙනකොට මේ වේදනාව නිරුද්ධ වෙනවා. ඒකට පිටින්න විදිහක් නැහැ. ඔන්න ඔය නුවණ ඇති වෙනකොට තමයි ඇත්තටම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ වේදනාව ඉක්මවා යෑමක්. වේදනාව කියන ලෝකය විතරක් නෙමෙයි, ඒකෙන් මිදෙන පැත්තකුත් තියෙනවා කියලා පේන්නේ. එතකොට එතන මම මේ තව මතක් කරන්න ඕන දෙයක්, කර වේදනාව වෙනස් වෙලා යනවා කියන මට්ටමින් එහාට ගිය දැක්මක් තියෙනවා මේ ලෝකෝත්තර දැක්මේදී. වේදනාව කියන්නේ මොකද්ද? ඉති වේදනං, ඉති වේදනස්ස සමුදයෝ, ඉති වේදනස්ස අත්තංගමෝ කියන ටික එක මේ අර ආයේ මතක් කරනවා. මේ අනිච්ච සංඥා සූත්‍රය කියන එක කියවලා බලන්න, නැත්නම් ඒ අපේ සාකච්ඡාව හරි අහලා බලන්න කියලා. මේ අනිත්‍ය වැඩිම තුලදී එතකොට මේ වේදනාවේ අර මැද කියන මට්ටමක් දැකීම තුලිනුත් නවතින්න බෑ. එතනත් ඒ වේදනාවේ ළඟට අනිත්‍ය සංඥාව වැඩිම තුලින් කෙනෙකුට පුළුවන් එතන යෙදෙන අවිද්‍යාව අඳුර ගන්න. අවිද්‍යාව අඳුර ගැනීම තුලදී විද්‍යාව පහළ කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට අදුක්කම සුඛ වේදනාවේ පටිභාගය අවිද්‍යාව, අවිද්‍යාවේ පටිභාගය විද්‍යාව, විද්‍යාවේ පටිභාගය විමුක්තිය, විමුක්තියේ පටිභාගය නිවන කියන කොටස වැදගත් වෙන්නේ ඔය ඔතනින් එහාට යන්න උත්සාහ කරන අයට. ඒක තමයි මේ සතර සතිපට්ඨානෙදි වේදනානුපස්සනාවේ ගැඹුරට යෑමේදී අත්‍යවශ්‍ය වෙන දෙයක්. ධර්මයේ පැත්තෙන් දැනගන්න මොකද්ද මේ වේදනාවේ නියම ස්වභාවය, අනිච්ච ස්වභාවය. අනිච්ච ස්වභාවය කියනකොට වෙනස් වෙන ස්වභාවය විතරක් නෙමෙයි, මේකේ සමුදය මොකද්ද, මේකේ අත්තංගමය මොකද්ද කියන එකත් නුවණින් විමසන්න තියෙනවා. සිහිය පිහිටනකොට සතිය විතරක් නෙමෙයි සති සම්පජඤ්ඤය කියන එකත් තියෙන්න ඕනේ. සම්පජඤ්ඤය තමයි නුවණ වෙන්නේ. ඒ සම්පජඤ්ඤය ඇති කරගන්න පුළුවන් මේ ධර්මයක් අහලා තමන් නුවණින් විමසීම තුලින්මයි. ඒකට ඒ සති සම්පජඤ්ඤකාරී හොති වෙන්න ඕන මේ වේදනා උපස්සනාව වැඩිම තුලදී. ඒකට ඒකට අවශ්‍ය යම් කිසි අවබෝධයක් ගන්න තමයි මම මේ චුල්ල වේදල්ල සූත්‍රයේ ඔය වේදනා කොටස මේ සාකච්ඡා කරන්න හිතුවෙත්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබගේ මාතෘකාව මම හිතන්නේ විශේෂයෙන්ම අපිට වේදනා සම්බන්ධයෙන් නොයෙකුත් පැතිවලින් කරුණුවත වුණා. ඒ වගේම හොඳ සාකච්ඡාවකට අපේ කල්ලාන මිත්‍රයින් සහභාගී වුණා ඒ අදහස් වෙන ප්‍රශ්න වලින්. ඉතින් ඇත්තටම මේ නිර්වාණය කරා යන ගමනේ අපිට දැනගත යුතු කරුණු දැනගත්තොත් තමයි අපි අහල සුතමය ඥානයෙන් තමයි ඊළඟට අපි එක ප්‍රත්‍යක්ෂ ඥානයක් කරා යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා නිවැරදි ධර්මයේ මේ ආකාරයෙන් අපිට අහන්න ලැබෙන එකත් අපේ දියුණුවට බොහොම උපකාරී වෙන දෙයක්. ඉතින් අද දවසේ සවනට සිසිලස මාධ්‍ය හරහා එකතු වුණු සියලුම දෙනාට මම කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම මේ සවනට සිසිලස මේ මාධ්‍ය මෙහෙවන දවස් මහත්මයාටත් අපි ඉතාමත්ම ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනක් මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන. ඒ වගේම ලංකාවේ සිට අපිට නොයෙකුත් ආහාරයෙන් කියන්නේ පසුගිය කාලවකවානුව තුළම අපිත් එක්ක සහභාගි වෙලා ධර්ම දැනුම බෙදාගෙන යම් විදිහක මාර්ගයක් විවෘත කිරීමට මහන්සි ගන්නවා ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයා. ඉතින් ඔබතුමාටත් අපි ඉතාමත්ම ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා අද දවසෙත් මේ වගේ කාලයක් වෙන් කරගෙන අපහා ධර්ම කරුණු ධර්ම දැනුම බෙදා ගන්න අපිට දෙන්න මේ ධර්ම මාර්ගයේ වැඩි දියුණු කර ගැනීමට අපි හිත කීමක් වශයෙන් ඔබතුමාගේ අනුග්‍රහය අපි ඉතාමත් මාගේ ඉතරසා කරනවා. ඒ වගේ මතක් කරන්න කැමති දැනට සෑම මාසයකම තුන්වැනි ඉරිදා ඔග්ගල්ගේ මහත්මයාත් සමඟ මේ ආකාරයෙන් ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒ වගේම ලබන සතියේ අපිට දීපානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් පවත්වන්න පුළුවන් මේ මේ වේලාවටම. හොඳයි, එහෙනම් අපි හැමෝටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්ම මාර්ගයේ වැඩේවා. මේ සියලු කුසල කර්මයන්ගෙන් තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ නිවන් මඟ වැඩේවා කියලා හදපිරි ප්‍රාර්ථනේ යුක්තව අපි අද වැඩසටහන නිමාවටපත් කරනවා. ඊට කලින් මම අවසාන වශයෙන් රවි කොග්ගල්ගේ මහත්මයාට යොමු වෙන්න ඔබතුමාට තියෙනවා නම් අවසාන වශයෙන් යමක් කියමුද අපි එම සාකච්ඡාව නිමාවටපත් කරමු. කොග්ගල්ගේ මහත්මයා තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඉතින් මේකේ අපි දීර්ඝ සාකච්ඡා වගේක් පැවැත්තුවා මේ චුල වේදල්ල සූත්‍ර වේදනා සම්බන්ධව. ඒක අවශ්‍ය කෙනෙකුට මේ මම ඔය වෙබ්සයිට් එක දැම්ම ravi.harimaga.com කියන එකේ. ඒ වයින් තව දුරටත් මේ මේවා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ 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 හැම සූත්‍රකම අපි බලන්න උත්සාහ කරන්න ඕන මේ වයින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර ලෝකෝත්තර දැක්ම ලෝකයෙන් මිදීම නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද කියන මට්ටමකින් බලනවා නම් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එතකොට තමයි අර අපි මුලින්ම පටන් ගත්ත දුගතිගාමී වීමෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ඇති කරගත්තු බය සුගතිගාමී වීමෙනුත් ගැලවෙන්න, ඒ කියන්නේ දුගති සුගති දෙකෙන්ම ගැලවෙන මාර්ගයට වැටෙන්න කොහොමද අපි සම්මා දිට්ඨියක් ඇති කරගන්න ඕන කියන එක මේ හැම සූත්‍රෙම වගේ තියෙනවා. ඒක ඉතින් ටිකක් නුවණින් සාකච්ඡා කරලා විමසන තරමට තමයි වැටහෙන්නේ කියන අදහස තමයි මට තියෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. බොහොම කෙටි. එහෙනම් අපි දැන් වැඩසටහන නිමාවකටපත් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයා සහ සම්බන්ධ
වෙන දෙනාට. තෙරුවන් සරණයි.
Yeah, well, that's that.